සාරු දෙදහස් දාසය වසරේ දොළොස්වෙනි මාසේ පළවෙනිදා භාවනා වැඩසටහන. පෙර මතක් කරන ලද දහම් කරුණු මේ මොහොතේ හිතේ අවදි කර ගන්න ඕන. ඊට කලින් ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද සියලූ මේ දහම් කරුණු තමන් ජීවිතයට එකතු කරගත්ත දේවල් අවදි කර ගන්න ඕන. ඉන් පසු ඔබ තුළ පුදුම ප්‍රබල ශක්තියක් හට ගන්නවා. ඒ ශක්තියෙන් ඒ ධර්මඥානයෙන් තමයි ඊළඟට මුහුණ දෙන්නේ ඊළඟ තියෙන දහම් කරුණු වලට. දැන් ඔබේ දේ ඇති කරගත්තද? ඔබේ ආධ්‍යාත්මය තුළ ඇති කරගත්තද? මීට පෙර අහලා තමන් අවබෝධ කරගෙන තියෙන අහලා තියෙන දැනලා තියෙන සියලුම ධර්ම කරුණු අවදි කරගන්න. අන්නේ තමන්ගේ මනස උසස් කරගත්ත අවස්ථාවේ ඉඳලා එතනින් ඉහළට මනස වඩා දියුණු කරගෙන යන එකයි දර්ශන සම්පත්තිය හැඩගස්වා ගන්න එකයි කරන්නට තියෙන්නේ. ඔබේ යම් ප්‍රමාණයක හෝ දුක් ප්‍රමාණය හඳුනගන්න. එහෙම නැත්නම් ඔබේ ගැටලු ප්‍රමාණය හඳුනගන්න. එහෙම නැත්නම් ඔබට පීඩාකාරී ප්‍රමාණය ඔබේ හඳුනගන්න. හඳුනාගෙන මෙන්න මේ පීඩාකාරී කොටසද මගේ මනසින් දුරු වේවා කියන අදහසින් තමයි ඥානයෙන් තමයි ධර්මය අපි විමසන්ට ඕන. ශ්‍රවණය කරන්ට ඕන. මෙන්න මේ කාරණා සියල්ල සම්පූර්ණ වෙන්න ඕන. එහෙම නැතොත් අපිට පූර්ණත්වයට පත් කරගන්න අමාරුයි. මේ කාරණේ පූර්ණත්වයට පත් කරගන්න. මොකක්ද? තමන්ගේ දැවෙන කොටස, පීඩා කොටස, දුක්ඛදායි කොටස, ගැටලු සහගත කොටස තමන් අඳුන ගන්නවා. හඳුනගෙන ඒකට විසඳුමක් සොයා ගැනීමේ අදහසින් තමයි දේශනය ශ්‍රවණය කරන්නේ. ඒ කරුණු නැවත නැවත අවධාරණය කළේ පැහැදිලි වෙන්න. තමන් ඇත්තෙන්ම එතෙන්ට ප්‍රායෝගිකව කැමිනිය යුතු නිසා. මුලින්ම ප්‍රශ්නයක් තියෙන විට ඒ ප්‍රශ්නේ දෙස බලන්න ඕන. හොඳින් බලන්න ඕන. ඒ ප්‍රශ්නේ අහක බලා ගන්න එක නෙමෙයි කරන්න. ඒ ප්‍රශ්නේ දෙස හොඳින් බලන්න ඕන. මිදුලේ මැස්සෝ අහන කැත ගොඩක් තිබුණොත් සැල්ලම කරන්න ඕන. ඉතින් කිට්ටු වෙලා බලන්න ඕන මේ මොකක්ද තියෙන්නේ කියලා. එයා බැලුවට පස්සේ එයා තේරුම් ගන්නවා මේ තියෙන්නේ මේ සතෙක්ගේ ජරාව. ඊට පස්සේ එයා තේරුම් කරගන්නවා මම මෙතෙන්ට සපයන්න ඕන විසඳුම මොකක්ද, ගේන්න ඕන උපකරණය මොකක්ද, මොකක්ද මම මෙතනින් කරන්න ඕන. ඊළඟට එතන කැතවීමට හේතුව එයා කල්පනා කරනවා. මේ ගේට්ටුවේ තියෙන එක සිදුරක් තන එතනින් රිංගලා එන්න පුළුවන් සතාට. එහෙම ඇවිල්ලායි මෙතන මේ කැත කළේ. ඊට පස්සේ මේ කැත ටික අයින් කරන ගමන් අර ගේට්ටුවේ සිදුරත් වහලා දානවා ආයේ සතාට ඇවිල්ලා එතන කැත කරන්න බැරි වෙනවා. ඒ ප්‍රායෝගික මිදුල කැත කළාම තත්වය. ඒ වගේම තමයි ඔබේ සිතේ. ප්‍රශ්නේ දකින්න ප්‍රශ්නට හේතුවක් දකින්න. මේවා එකට එක ගලපගෙන නුවණින් තේරුම් ගන්න පුළුවන් කෙනාට තමයි නිවන් මඟ පෑදෙන්නේ. එහෙම නැතුව නිකන් නුවණ ගල් කරගෙන හිටියයි කියලා, සමාධියකට පත් කරගෙන හිටියයි කියලා, හිතේ සිතිවිලි තද කරගෙන හිටියයි කියලා, ඕවා මට වැඩක් නැහැ කී කී හිටියයි කියලා එහෙම නිවන් දකින්න බෑ. ඇදලිනේ එහෙම නිවන් දකින්න පුළුවන් කමක් නෑ. නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ විමසුන් බුද්ධියෙන් බලන කෙනාට. ඒ ක්‍රියාවලියත් ඔබ තුළ මේ මොහොතේ සම්පූර්ණ කරගන්න. ඒ ක්‍රියාවලියත් සම්පූර්ණ කරන්න. මොකද්ද ප්‍රශ්නය? කොහොමද මේක ඇති වුනේ? මනස පීඩාකාරී තත්ත්වයක් තියෙනවා. ඒවට හේතු සාධක මොනවද කියලා හොයලා බලන්න. ඊළඟට විසඳුම් නුවණින් සපයා ගන්න පුළුවන්. පුජ්‍යලත්වය නිසා ඇති වෙන ගැටලුවක් වෙන්න පුළුවන්. මමත්වය නිසා අන් අය හේතුවෙන් හටගන්න දෙයක් වෙන්නත් පුළුවන්. ස්වභාව ධර්මයේ සිද්ධියක් නිසා හටගන්න දෙයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කර්ම විපාක නිසා හටගන්න දෙයක් වෙන්නත් පුළුවන්. සමහර විටක කිසිවක් ඔබේ දෝෂයක් නොවුනත් සමහර ලාට අන් කෙනෙක්ගේ දෝෂයක් තමට දැනෙනවා වෙන්නත් පුළුවන්. දැන් දුෂ්ට සිතක් ළඟට ගියොත් ඒ සිතෙහි තියෙන දුෂ්ටකම අර සියුම්ව බලන කෙනාට හොඳට දැනෙනවා. ඒ හිතේ තියෙන දුර්වලතා දෝෂයෝ සිතකට කියන දෘෂ්ට. එතකොට ඒ මානසින් සිසිලසක් ලැබෙන්නේ, සහනයක් ලැබෙන්නේ. ඒ මානසෙ තියෙන පීඩාව තමන්ට ආකර්ෂණය වෙනවා. ඒක එහෙම තමයි. සාමාන්‍යයෙන් තිරිසන් සතෙක් හරි සමීපව ඉන්නකොට ගැඹුරු ධානයක් භාවනාවක් කරන කෙනෙකුට නම් ඉන්න බෑ. ධානය කැඩෙනවා. ඒකට හේතුව අර තිරිසන් සතාගේ මනස හරි ව්‍යාකූලයි. ඒ ව්‍යාකූල මනස ආකර්ෂණය වෙනවා. පාලනයක් නැතුව වේගයෙන් ලෝභ ද්වේෂ මෝහ රාග මදමාන වැඩ කරන සත්ව සිතේ මිනිස්සුන්ගේ සිතුත් ඒ වගේම තියෙනවා. තිරිසන් ගතිය තියෙන මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුගේ සිතත් එහෙමයි. ඒ මිනිසාගේ සිත පමණක් නෙමේ, දූෂ්‍ය ඒ මිනිසා ළඟට ලඟුනහමත් ඒ දූෂ්‍යකම තවන්න දැනෙනවා. සමහර වෙලාවට භාවනා වැඩසටහනට වුණත් තවන්න යම්කිසි වැදගත්කමක් පිහිටනවා තමන්ගේ ළඟ ඉන්න කියලා. ඊට පස්සේ අවබෝධය ලැබූ අය වගේ ළඟ ඉන්න පටන් ගනින් දැන ගන්නටේ නේද? ඒක වැදගත් වෙනවා. දූෂ්‍ය මනසක් තියෙන කෙනෙක් ළඟපාත හිටියොත් එimhe යාගේ කිරණ අනිවාර්යෙන් වදිනවා අනිත් කෙනාට. ඒ නිසා වැඩසටහනට සහභාගී වෙනකොට අනිවාර්යෙන් හොඳින් තමන්ගේ හිත හොඳින් පිරිසිදු කරගෙන පවිත්‍ර කරගෙන එන්න ඕන. තමන්ගේ දූෂ්‍ය මනසක් තිබුණොත් ඒක අනිත් කෙනාටත් හානියක් වෙනවයි කියලා තේරුම් අරගන්න. ප්‍රශ්නේ විසඳගත්තේ නැත්නම් තමයි මනස හදන්න වෙන්නේ. දෘෂ්ටිමය ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ මනස හදන්න දෙයක් නැහැනේ, මනසක් නැහැ. දෘෂ්ටිමය ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ මනස වඩන්න දෙයක් නැහැ, මනසක් නැහැ. දෘෂ්ටිමය ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ ඉස්සරහට යන්නත් නැහැ, පස්සට යන්නත් නැහැ. දැන් මේ දෘෂ්ටිමය ප්‍රශ්නේ විසඳගත්තේ නැහැ, අවබෝධයෙන් දියුණු වෙලා නැහැ. ඉතින් උත්සාහ කරනවා, එකඟ කළා පුළුවන් ද බලනවා, යටපත් කළා පුළුවන් ද බලනවා, හිත තියාගෙන ඉඳලා පුළුවන් ද බලනවා, සිටිවිලි අයින් කර පුළුවන් ද කියලා උත්සාහ කළා බලනවා. මොකද තමන්ගේ දෘෂ්ටිමය ප්‍රශ්නේ විසඳගෙන නැහැ. තේරුණානේ? ඒක තමයි හොඳ. දැන් පෝසත් මිනිස්සේ එයා කිසි ගානක් නැහැ, එයා පුටුවට වෙලා පෝසත් කමින් ඔහේ ඉන්නවා. පෝසත් නැති දුප්පත් මිනිස්සේ පෝසත් කම් පෙන්වන්න යනවා. තේරුණානේ? අර ඒ වගේ තමයි. අර සිටිවිලි යටපත් කරන්න උත්සාහ කිරීම, තෙරපගෙන ඉන්න උත්සාහ කිරීම, එකඟ කිරීම උත්සාහ කිරීම ආදී වගේ දේවල් කරන්න වෙලා තියෙන එක. එයා පෝසත් වෙන්න තමයි උත්සාහ කරන, පෝසත් වගේ පෙන්වන්න උත්සාහ කරනවා. එයාට සිද්ධ වෙනවා අර පෝසත් මිනිසෙක්ගේ ලක්ෂණ ඔක්කොම එකතු කරගන්න. එකතු කරගෙන එයා බලනවා, කාගහරි මාළෙකුත් අරගෙන බලනවා, කාගහරි කාර්හෙකුත් හයර් එකට ඉල්ලගෙන බලනවා, ඒ විදිහේ ටයි කෝට් ඇඳුම් කෝට් ඉල්ලගෙනත් බලනවා. මොකද මේ පෝසත් විදියට පෙනී සිටින්න. පෝසත් මිනිස්සේ මම කියන්නේ පෝසත් මිනිස්සේ මොකවත් නැහැ, ඒ කිසිවක් ඔළුවේ නැහැ. අර මෙහෙම දෙයක් පෙන්වන්න ඕනාවකුත් නැහැ, ඒ හයර් එකට ගන්න ඕනාවකුත් නැහැ. තේනවා? ඒ කිසි දෙයක් නැහැ, රංගනයක් නැහැ. එයා ස්වභාවිකයි. ආන්නේ වගේ තමයි දෘෂ්ටිමය ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ එයා ස්වභාවිකයි. එනිසා ඔබේ දෘෂ්ටිමය ප්‍රශ්නේ විසඳගන්න, සංකල්පමය ප්‍රශ්නේ විසඳගන්න. ඊට පස්සේ මනස ඍජුයි, මනස විවෘතයි, මනස සහනශීලී. එවැනි අවස්ථාවක් පැමිණියක් කරන්න තියෙන්නේ නැවතත් ඒක පිරිසුදු කරන එක, පවිත්‍ර කරන එක. කොච්චර වටින වාහනයක් වුණත් නේද, ලක්ෂ 300 වේවා, 500 වේවා, 600 වේවා, 1500 වේවා, ඒ ගෙනවත් පාරේ දුවනකොට ඉතින් දූවිලි ටිකක් වුණු ටිකක් වදිනවා නේද? ලක්ෂ 1500 වත් ගෙනවත් ඒත් වදිනවා. වැදුනට ඒක වදිනකම අඩු වෙන්නේ නැහැ නේද? ඒක වදිනකම අඩු වෙන්නේ නැහැ. ඒක සෝදලා ගත්තාම ආයි හරි. ඒ වගේ අවබෝධාත්මක මනසකටත් යමක් දැනෙනව එන්න පුළුවන්. ඒක පොඩ්ඩක් පිරිසුදු කරලා දැම්මම ආයේ වටිනකම තියෙනවා. මැණික් ගලක් වුණත් මඩට වැටෙන්න පුළුවන්. නමුත් කළු ගලක් වැටෙනවා වගේ නෙමෙයි මඩ වලට වැටුණත්. ඒක ආයි ගත්තාම, ආයි පිරිසුදු කරලා ගත්තාම ආයි මැණික් ගලේ වටිනකම තියෙනවා. කළු ගලක් මඩට වැටුණොත් මැණික් ගලක් තියෙන්නේ මඩේ, කළු ගලක් තියෙන්නේ මඩේ කියලා දෙකම එකගේද? නෑ. කළු ගලට අගයක් නෑ. මැණික් ගලට අගයක් තියෙනවා. එනිසා විශිෂ්ට දර්ශනයකට පත් වෙච්ච කෙනෙකුට පොඩි රජස් ටිකක් ඇතිවීම වගේ නෙමෙයි. හරි නිකන් කළු ගලකට ඒ රජස් ටිකක් ඇති වුණාම. එනිසා ඔබ නිරන්තරයෙන්ම ඔබේ දර්ශන සම්පන්නිය විශිෂ්ට කරගන්න. මාරයා ඇවිල්ලා කියනවා, ඔය ඇස මගේ. මොකක්ද කියන්නේ? ඔය ඇස මගේ. එතකොට මොකද කියන්නේ? මොකද එන උත්තරේ? නෑ, මේක අපේ අම්මා දාද දුන්න එක කියලා කියන්නේ. නැත්තම් මේක මම හදාගත්ත එක කියලා කියන්නේ. නැත්තම් මේක ආඩ කොහමද ඇති වෙන්නේ? මේක මගේ කියලා කියන්නේ. අවබෝධයෙන් කියනවා නම් මොකද්ද අපිට කියන්නේ? ඇත්තනේ මම ආරය, මේක ඔබේ. මේක ඔබේ ඇස. මාරය කියන ඇයිල ඔය කන් දෙකත් මගේ. මාරය කියන්නේ ඇත්ත නේව මාරය. ඔව්, මේ කන් දෙකත් ඔබේ. මාරය ඇවිල්ලා කියන ඔය නාහයත් දිවත් මගේ. ඇත්ත තමයි. ඉතින් මම මගේ කියලා හිතාගෙන ඉන්නවා. මේක ඇත්ත අයිතිකරුව ඔබ තමයි. ඇත්ත මේක ඔබේ. මාරේ කියන ඔය ශරීරයත් මගේ. මුළු ශරීරයම. ඇත්ත තමයි. ඉතින් මම මේක පොලිෂ් කරලා, පාට ගාලා, මැදලා, හෝදලා, වනලා තියාගෙන ඉන්නවා. වනන්නේ නැහැ නේ. අවුවට වනන්නේ නැහැ, අවුවට වේලෙන්නේ නැහැ. ඉතින් මේක ඔව් මාර්ය, මේ ශරීරයත් ඔබේ. මාර්ය කියන ඒ විතරක් නෙමේ, ඔය සිතත් මගේ, සිතුවිලිත් මගේ. ඔව්, ඉතින් මම මගේ කියලා හිතනවා හිතනවා නම් තමයි ඒ වුණාට. ඇත්ත නොවේ. මාරයාගේ තමයි සිතත් සිතුවිලි. ඔබ වද වෙන්නේ මගේ ඉඩමේ ගයක් හදන්න. මාරයා කියන්නේ මොකද කියන්නේ? ඔබ වද වෙනවා සෑහෙන්න මගේ ඉඩමේ ගේ හදන්න. හරියට වද වෙනවා. මගේ භාණ්ඩ ටික පොලිෂ් කරලා තියාගන්න, වර්ධනය කරන්න, හදන්න, තැනකට ගෙනියන්න, නම වර්ධනය කරගන්න, නම රැකගන්න. මාරේ නෑනෝ, වා හරියට වද වෙනවනේ මගේ මේ භාණ්ඩ වෙනුවේ. ඕ, ඒක තමයි අපිට වෙච්ච වැරද්ද. ඒක තමයි අපි තේරුම් ගත්ත නැති දේ. ඒ අවබෝධයටපත් වෙච්ච කෙනා මේක පොලිෂ් කරන්නේ Tamanට අයිති දෙයක් හැටියට නෙමෙයි. ඇසකන නාසයේ දිව ශරීරයේ මන පාවිච්චි කරන්නේ Tamanta අයිති දෙයක් කියලා හිතලා නෙවෙයි. අපි දන්නො පැහැදිලිවම මේක මට අයිති දෙයක් නෙවෙයි කියලා. එතකොට මේ ශරීරයත් Tamanta අයිති නැතිනම් ලෞතර බුදුහාමුදුරන්ගේ බුදු වදන අත්තාහි අත්තනෝ නත්ති. Tamanට තමාවත් අයිති නෑ. ඒකත් මාරයට අයිති. එහෙමනම් ධනයකෝ, ඉඩකඩංකෝ, යාන වාහනකෝ, කෝ ස්වාමීකෝ, භාර්යාවකෝ, දරුවෝ, කුතෝ ධනෙ කුතෝ පුත්තා කුතෝ ධන බලන්න මේ බුදු වදනේ කොච්චර ගැඹුරක් කොච්චර හරයක් කොච්චර අර්ථයක් තියුණද කියලා කවුරුත් කල්පනා කළේ නැහැ. නෑනේ හරයන් දැන් ඔබ තුල වදවීම් සියල්ල අහවර වෙනවා අවසන් වෙනවා. මේ අවබෝධය හරියට ඔබ තුල ජනිත වුණා නම් කිසිදි මානසික ප්‍රශ්නයක් නැහැ. කිසිම ඔළුවට බරක් නැහැ. මාර්යාගේ දේවල් මාර්යාට දුන්නා. ඔබ වද වෙන්නේ ඔබේ ඇස පිළිබඳව. ඔබ වද වෙන්නේ ඔබේ කන පිළිබඳව. ඔබ වද වෙන්නේ ඔබේ නාසය දිව ශරීරය පිළිබඳව. ඔබ වද වෙන්නේ ඔබේ මනස සිතුවිලි දෘෂ්ටි සංකල්ප පිළිබඳව. ඔබ වද වෙන්නේ වචන පිළිබඳව. මාරයාගේ අයිතිය මාරයාට ලබා දුන්නාම ඔබ නිදහස්. ඔබ ගොඩක් නිදහස්, සම්පූර්ණයෙන්ම නිදහස්. දැන් ඔබට කරන්න දේවල් නැහැ. වෙනස් කරන්න දේවල් නැහැ. කාගේවත් කැමැත්තට ජීවත් වෙන්න දෙයක්වත් නැහැ. කැමැත්තට ජීවත් වෙන්න කෙනෙකුත් නැහැ. කැමැත්තක් අරගෙන ජීවත් වෙන්න මෙතන කෙනෙකුත් නැහැ. මේක අරයට අයිති මට අයිති කියලා කියන්නවත් මෙතනින් කෙනෙක් හදාගන්න බෑ. ලෝකය බෙදන්නේ මමත්වය. ඒ ලෝකය පවතින්නේ අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම් සහ ගණනය කිරීම නැතිවයි. ලෝකය පවතින්නේ අනේ ගණනය කරන්නේ නැති, ભેදනය කරන්නේ නැති තැනයි සත්‍ය පවතින්නේ. නමුත් පුජ්‍යලත්වයේ ආවට පස්සේ මේ මනස අඩු කරනවා, වැඩි කරනවා, බෙදනවා, හදනවා, මනිනවා. ඒ සත්‍ය පවතින්නේ නැත. නොබෙදෙන තැනයි සත්‍ය. ලෝකෝත්තර සත්‍ය. සත්‍ය හඳුනාගත යුත්තේ සත්‍ය ලෙසටම. සත්‍ය හඳුනාගත යුත්තේ පුජ්‍යලේකු ලෙසට නොවේ. සත්‍ය හඳුනාගත යුත්තේ සත්‍ය ලෙසටම. මේ කාරණේ හරි ගැඹුරුයි, පොඩි වචනයක් වගේ තේරුණාට. ගොඩාක් මේ ආයතනයට ඇවිල්ලා සද්ධර්මයේ මුණ ගැහිලා, කල්යාණ මිත්‍රත්වයේ මුණ ගැහිලා පුදුම භාග්‍යවන්ත පිරිසක් බවට පරිවර්තනය වෙන යම් සුළු ප්‍රමාණයක සුළුතරයක් වත් ඒ අයගේ ළඟ තියෙන ඒ දුර්වලතාවය හදා ගන්න ඕන. මොකද්ද? සත්‍ය පවතින්නේ සත්‍ය ලෙසට මිස සත්‍ය පවතින්නේ පුජ්‍යලේකු දකින ක්‍රමයකට නෙමෙයි. සත්‍ය පවතින්නේ සත්‍ය ලෙසට. පුජ්‍යලේ කුලසනේ මේ සත්‍ය පවත්වා. සත්‍ය අවබෝධ කරගෙන සිටින්නේ පුජ්‍යලේ කුලසනෝයි. ඒ දහමට අනුකූල වූ නිවැරදි තත්ත්වය ඔබ තුළ ජනිත කරගත්තොත් ඔබ මේ මොහොතේම ඒ අවබෝධය තුළින් පූර්ණත්වයට පත් වෙනවා. සත්‍ය තුළ පිහිටිය යුත්තේ සත්‍ය ලෙසට මිසක් පුජ්‍යලේකු හැටියට නොවේ. පුජ්‍යලේකු ලෙස සත්‍ය වටහා ගන්න උත්සාහ කරන හැම මොහොතකම සත්‍ය කියලා පැමිණෙන්නේ අර පංච උපාදානස්කන්ධය. සත්‍ය තුළ සත්‍ය විදියටම පිහිටන තැනදී පංච උපාදානස්කන්ධය නිදහස් වෙනවා. එයා සත්‍ය වශයෙන් රූප ගන්නෑ, වේදනා ගන්නෑ, සංඥා ගන්නෑ, සංකාර ගන්නෑ, විඥාන ගන්නෑ. මොකද ඒවා මායයාට අයිති ධර්මයක් මගේ කියලා ගන්න බෑ කියලා දකිනවා. මායයාට අයිති ධර්මයක් මගේ කියලා ගන්න බෑ කියලා දකිනවා. මාරයාට අයිති ධර්මයක් මගේ කියලා ගන්න තැනට කියනවා අසත්‍ය කියලා. දැන් ওই කරුණ ටික වෙලාවක් තේරුම් ගන්න, ධර්මයේ පිහිටන්න. ජීවිතයේ විශේෂ ආධ්‍යාත්මික සංවර්ධනයන් ඇති කරගත්ත සියලුම ඒ දාර්ශනිකයෝ ඒ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගෙන තියෙන්නේ චින්තාමය ප්‍රඥාවෙන්. එහෙම නැත්නම් අපි අර හිතන්න පුරුදු වෙනවා කියනවා. නැත්නම් අපේ ගමේ වහරේ තියෙන මොලේ කල්පනා කරනවා කියලා කියන්නේ. මොලේ කල්පනා කරන්න පුරුදු වෙනවා. අපි ඕක වහලා දානවා ගැතිකමය සහ අමූලික ශ්‍රද්ධාව. පදනම් වුණාම ඒ අර විමසුම් බුද්ධිය ඔක්කොම වහලා දානවා. ඊට පස්සේ විශේෂ අධිගමයක් ලැබෙන්නෙම නැහැ විමසුම් බුද්ධියක් විදර්ශනා ඥානයක් නැති එක. ඒ නිසා බුදුදහමේ භාවනාවේ නම මොකක්ද? විදර්ශනා භාවනා. ඒ නිසා තමයි ටිකක් වැඩිපුර ඔයගොල්ලන් හිතන්න කල්පනා කරන්න දීලා යන්නේ. ටිකක් අර ඔයගොල්ලන්ගේ වචනෙන් කිව්වොත් ටිකක් බෝරින් වෙන්නේ නැති. බෝරින් වුණාට ඒක තමයි කෙරෙන්න ඕනනේ. ඒක අපහසු වෙනවා. ටිකක් අපහසු වුණාට ඒක ඒ යෙදෙන්න ඕන විදර්ශනාවේ. ඒ විදර්ශනාවේ යෙදෙන කෙනෙක් තමයි දාර්ශනිකයෙක් බවට පත් වෙන්නේ. විදර්ශනා ධූරේ අනේක අර මිහිරි එවලට රසවත් බව තියෙන ස්වභාවය අඩුයි. ඒකක් දුක් විඳීමක්. මහා යුද්ධයක්. තමන්ගේ ඔළුව අවුල් වෙවි ගැටළු විසඳගෙන විසඳගෙන යනවා. ඒක දුෂ්කර මාවතක ගමන් කරනවා හා සමානයි. ඒත් ඔබේ ජීවිතේට ඔබ පිළිසරණක් සොයා ගැනීමට මහන්සි වෙනවා නම් ඒ අභියෝගය ජයගත යුතුයි. ධර්මයේ කියලා පිටින් දෙයක් ගන්න බලන්න එපා. හැම විටම තමා තුළ තියෙන දෙයක් නිවැරදි කර ගැනීමෙන් මට සහනය ඇති කර ගන්න පුළුවන් කියලා කල්පනා කරන්න. ඇනිච්ච කටුවට විසඳුම තියෙන්නේ කඩේ නෙමෙයිනේ. ඇනිච්ච කටුවට විසඳුම තියෙන්නේ කඩේ නෙමෙයි තියෙන්නේ. කටුව ඇනිච්ච තැනම. ඒ නිසාවෙන් ඇනිච්ච කටුවට විසඳුම තමා තුළම තමාගේ ගැටලුව තියෙන තැනමයි තමන්ට විසඳුම තියෙන්නේ. ගැටලු තියෙන ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අපි දකිනවා මේ හොඳ සමාධික වගේ ඒකාත්මිකතාවයක ඉන්න මොක මොන වගේ ඒකාත්මිකතාවයකද සමාධිකද ඉන්නේ? දැන් ඒ ඉන්න මොහොත කොයි වගේ? කිසිම දෙයක් නැහැ. ඉබේම තමන්ට තියෙන ඔටෝ සමාධිය. එනවා. ඔව්. වැඩිච්ච වෙලාවට හරි ෂෝ. ආ සාදේට එතෙන්ට සම්බන්ධ වෙච්ච වෙලාවට හරි නාන කතාවකට බැස්සා වගේ තමන්ට ලොකු සිසිලසක් සහනයක් තියෙනවා. දැන් ඒකට සම්බන්ධ වෙන්නේ සමාධියට සම්බන්ධ වෙන්නේ සාමාන්‍යයෙන් මොන වගේ වෙලාවල් වලදීද ස්වභාවයන් වලදීද ඒකෙ මිදෙන්නේ මොන වගේ ස්වභාවයන් වලදීද කියලා පොඩ්ඩක් බලලා තියෙනවා. ස්වභාවික තැන් වලදී ධර්මය අහගෙන යද්දී ධර්මය අහගෙන යනකොට ඒ වගේ වෙලාවක ඒකෙන් අදහස් වෙන්නේ අපේ මුලේ වෙන වෙන ප්‍රශ්නත් එක්ක ගැටලුත් එක්ක කල්පනාවල් එක්ක පැටලෙන්නේ නැති මොහොතේදී මෙතෙන්ට එනවා කියන එක. අන්න හරියට වැඩ ඇරුණාම නිවසට එනවා වගේ. අන්න හරියට ඒක හොඳයි. අර පිට ගොඩාක් වැඩ අඩු කරගන්න ඕන නැති කරගන්න ඕන මේ ධර්මයේ විදර්ශනා වුණත් කරන්න. නේද? දැන් අපි තමන්ගේ ගේ හදනවා නම් එයාට පිට බාහිර වැඩ තියෙනවා එයාට ගොඩක් අඩු වෙන්න එපා එයා ගෙදර ඉඳගෙන ගේ හදන්න. ඒ වගේ මේ විදර්ශනා මට්ටම ගොඩනගා ගැනීම සඳහා අර බාහිර ලෝකේ පටලවා ගත්ත ගොඩාක් වැඩ කටයුතු ඒවා කෝ හිතෙන් හරි ඒවා පටලවා ගන්න නැතුව ඉන්න ඕන දැන් බාහිර ගියක් උදාහරණයක් ගත්තට ළඟට අපි කියන්නේ ඒ රාජකාරිවලින් වෙන් වෙලා ගෙදර ඉන්න කියලා නෙමෙයි කියන්නේ කොතනක සිටියත් වැඩි ඔළුවේ පටලවා ගන්න නැත්නම් තමන්ගේ ගෙදර හදන වැඩේ තමන් කරනවනේ තමන්ගේ මනස තුල මමත්වයේ තියෙනවා ඒක උල්ලලා දාන්න ඕනද ඒක තියෙන එක හොඳයිද අයින් කරන්න නැතුව මමත්වය සැපයි සනීපයි කාන්තයි හොඳයි මනාපයි එයා ලස්සනයි බොහොම අගේ එයා තමයි මාව ඉපැද්දුවේ එයා තමයි මාව පැවැත්වේ එයා තමයි මාව සනසන්නේ නලවන්නේ හඬවන්නේ වලපන්නේ ඔක්කොම කරන්නේ යාව නේද එයා තමයි ඔක්කොම කරන්නේ ඉතින් මොකද මේ මමත්වයත් එක්ක තරහ කරදර කරන නිසා ඔන්න ඉගෙන ගන්න ඕන ජීවිතේ ඕනම කෙනෙක් එහෙම තමයි කරදර කරනකොට එපා වෙනවා නේද දැන් ඔය වගේ මමත්වයේ කරදර කරනවා වගේ සමහර වෙලාවට දැනෙන ඇති සමහර මහත්තුරුන්ට සමහර නෝනලා ඒක නෝනලා එපා වෙනවා ඒකට සමහර මහත්තුරුන්ගේ කරදරත් සමහර නෝනලාට දැනෙන ඇති ඔය මමත්වයේ වගේ නේ ඊට පස්සේ කල්පනා කරන්නේ මේක ඈත් වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා දැන් මෙයාටත් එලා තියෙන්නේ මමත්වයේ කරදර කරනවා කියලා දැනලා තියෙනවා මමත්වය සහ ඔබ අතර ඇති ගැප් එක දුර ප්‍රමාණය වෙනස මොන වගේද හැබැයි මං අහපු ප්‍රශ්නෙට උත්තරේ ආවෙ නැහැ. ඒක කල්පනා කළා හවෙ නැහැ. ආ. දැන් මමත්වේ නිදහස් වීම කියන එක අපි ඉගෙන ගත්තාම ටිකක් මේ වගේ වෙනවා මේ වගේ වෙනවා මේ වගේ වෙනවා කියලා ඊට පස්සේ පොඩ්ඩක් හරි අපි විදර්ශනාවක යෙදෙනකොට හරි ධර්මයේ මෙනෙහි කරනකොට හරි මෙතෙන්ද සාමින් වහන්සේ කෙනෙක් කැඳෙව්වහම හරි එයා බලාපොරොත්තුින් ඕන දැන් වෙනසක් වෙයි දැන් වෙනසක් වෙයි මොකක් හරි එකක් වෙයි කියේ ඒ එහෙම සැලකිල්ලකින් ඉන්න පටන් ගන්නවා එහෙම දෙයක් ඇත්තෙම වෙන්නේ නැහැ එහෙම දෙයක් කරන්න අවශ්‍ය නැහැ එහෙම දෙයක් උනත් නැත්නම් ඒක ස්වභාවික දෙයක් ඒක වෙනකොට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙම බලන්න හොඳ නෑ. තමගේ ගැටලුව තමයි විසඳගෙන යනවා මිසක් අරගෙන යන හීනමවන්න හොඳ නෑ. දැන් ගොඩාක් අය ඔන්න රස්සාවක් කියලා කිව්වහම දැන් ඔන්න බැංකු මැනේජර් රස්සාවක් කිව්වහම එක්කෙනෙම හීනමවනවා කාර් එක යන එකයි ටයි එකක් දාලා ලොකු පුටුවක වාඩි වෙලා යන එක. ඒක කිසිම අදාළත්වයක් නැහැ. ටී-ෂර්ට් එකක් ඇඳගෙන බැංකු මැනේජර් වෙන්න පුළුවන්නේ ඈ ෂෝටක් ගහගෙන ගිහිල්ලා ඒක වැඩ කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ඈ අපි මේ ධර්ම අවබෝධය කියන්නේ මෙන්න මේකයි කියලා රාමුවක් හදාගන්න එහෙම එකක් නැහැ. ඈ තමන්ගේ ගැටළු වල විසඳුමක් හොයාගන්නවා මිසක් මේ තත්ත්වයක් මේ මෙහෙම දෙයක් කියලා එහෙම හිතන්න යන්න එපා. දැන් විදර්ශනා පොඩ්ඩක් කරනකොට මෙයා බයයි මෙයා තුළ මොන හරි වෙනසක් ඇති වෙයි කියලා. ඒකනේ ගියා. දැන් ඔය පුටුවට එන්න මොනව අහගන්න. ඊට පස්සේ වැඩේ හබ. ඉවරයි ආයෙම. ඒ නිසා ඒක අතහැරලා දාන්න. ඒක කරන්න එපා. ඒක දීලා දීලා දෙන නිසා නේ ඒක වෙනස් කරලා ඒක අයින් කරලා දාලා ඒක මට අදාළ එකක් නෙමෙයි ඒක මගේ ලිපිනයට එන ඇලුමක් නෙමෙයි කියලා ආය ආරණත පැලේ යනවා වගේ. මේක මට අදාළ දෙයක් නෙමෙයි. මම මගේ මනස ගොනු කරගන්නවා. මට එහෙම අවබෝධය කියලා එකක් ඕනේ නැහැ. ධර්ම අවබෝධය කියලා එහෙම එකක් අවශ්‍ය නැහැ. මට අවශ්‍ය කරන්නේ මගේ මනස ගැටලු විසඳ ගන්න එක. ඉතින් මම භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියටත් මම සෙව්වේ තේරුම් කරගත්තේ මගේ මනසේ තියෙන ගැටලු විසඳ ගන්න ඕන නිසාක් හරි මට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලබන ආත්මේ උපදින එක ගැන හරි නූපදින එක ගැන හරි ඒ වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර අපාබය කියන එක නම් තිබුණා. සසර ලබන ආත්මේ සුගතිගාමී වුණත් කවදද හරි අපායට හරි මේ වැටිලා දුක් විඳී කියලා නේද? හුණු වෙලා කරපොත්තු වෙලා ඈ දලි වෙලා ඉන්න වුණොත් එහෙම නේද? ඊට පස්සේ අවීච මහා නරක ආදී ආදී ධර්මයන් වල තියෙනවා. අපාබියක් තියෙනවා. ආමියක් තියෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය හොඳටම තියෙනවා. නෑ සසර දිහරි අපාබිය. නෑ. ඊළඟට තව දෙයක් තියෙනවා. තමන් ආපු ගමන තුල ලබාගත් සැනසෙල්ලි දායක කොටසක් තියෙනවා. ඒ කොටස බදාගෙන ඉන්න. ඒක තමයි. ඕ අමාරුවෙන් මහන්සි වෙලා හදාගත්තා කාමර දෙකේ ගියයි කිචන් එකයි. ඒකට හොරුපණී කියලා බහල ගඩොල් ටික පන්නයි අය කියලා මෙයා රස්සාවකට යන්නේ නැහැ මුකුත් නැහැ ගෙදර මුර කරන මිනිහෙක් ඉන්නවා. ඉතින් එයාට හැමදාම කාමර දෙකයි කිචන් එකයි විතරයි ඉදිරි වෙන්නේ. හරි. හලේ. ඒ නිසා දැන් ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. ඒ ටික අමතක කරලා දාන්න. ඒ ටික අමතක කරලා දාලා ඒ ටිකේම විනාශ වෙන්නේ නැහැ. තමන් තව ඉස්සරහට ගියාම ඔක හොරු ගන්න බෑනේ. භෞතික දෙයක් නම් හොරු ගන්නත් මේක හොරු ගන්න බෑනේ කාටවත්. ඒ නිසා ඉස්සරහට යන්න ඕනේ. හැබැයි ඉස්සරහට යනකොට අර ආතන අර ගෙදර රැඳිලා ඉන්නවා වගේ සුවයට වඩා පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. ටිකක් වැඩ කරන්න එපා. ගෙදර නතර වෙලා ඉන්නවා වගේ සුවයක් නැහැ. රස්සාවට ගියාම. රස්සාවට ගිහලා හරි හම්බ කරන්න ඕනේ. ඒ කියන්නේ විදර්ශනාවට යන්න ඕන. ඔව් විදර්ශනාවට ගිහිල්ලා ටිකක් අර ගෙදර ඉන්නවා වගේ සුවේ නැති වෙයි. නමුත් Taman දැනගන්න ඕන හරි ගෙදර ඉන්නවා වගේ සුවේ නැති වුණාට ඒ සුවේ එහෙම තියෙනවා පිටුපසින්. නමුත් දැන් මං කැපවීමක් කරන්නේ මේ විදර්ශනාවක් කරන්නේ. කැපවීමක් කරන්නේ විදර්ශනාවක් කරන්නේ ඒ ගෙදරම ලොකු කරගන්න. ඈ මහන්සි වෙන්න කියලා ඉරලා Taman විදර්ශනා දෝරෙහි යෙදෙන්නට ඕන. ධර්මයේ හොඳින් ගැඹුරින් විදර්ශනා කරන්න ඕන. අර සමාධියට එන්ටර් වෙන්න බලාගෙන නෙමෙයි ඉන්න ඕන. ඒ සමාධියම පස්සට දාලා ඉස්සරහට විදර්ශනා කරගෙන යනවා. දැන් මෙතුමිය කරන්නේ මොකද්ද? අර අලුත් විදර්ශනාවට නොගියත් අර මගේ අර තියෙන පොඩි සමාධියට එන්ටර් වුණා නම් හොඳටම ඇති. ඒ කියන්නේ අර කාමර දෙකයි කිචන් එකයි තියෙන පොඩි ගෙට ආවහම මට දිව්‍ය ලෝකයට ගියා වගේ. සමහර අය කියන්නේ ඔය ගිහිල්ලාවත් මගේ කාමරේ දැක්කම මට හරි සනීපයි කියලා ඒ වගේ. ඒ වගේ තමයි. දැන් අපි දෙයක් අතින් මෙහෙම අරගෙන ඉන්නකම් අපිට තව දෙයක් ගන්න බෑනේ. අපි මේ දේ මෙහෙම බිමින් තිබ්බොත් විතරයි අපිට අලුත් දෙයක් කරන්න හැකියාව තියෙන්නේ. ඒක ලෝක ධර්මතාවය. එතකොට අතහරින්න තමයි ඉස්සරහට යන්නේ. එතකොට අපි මානසිකත්වයන් අතහරින්න ඕන. ධර්මයක් අපි උසස් ධර්මයක් වෙනුවෙන් අතහරින්න. හැබැයි නිකන් නෙමෙයි අතහරින්නේ. අතහැරලා නිකම්ම නිකමෙක් වෙන්න හරි පල්ලෙහාට යන්න හරි නෙමෙයි අතහරින්නේ. එයා අතහරින්නේ ඉහළට යන්න. දැන් අපි බෞද්ධය තෝරගත්ත එක වැරදි ක්‍රමයක් තමයි. මොකද? අතහැරලා පල්ලෙහාට යන්නේ. මේකේ අතහැරලා ඉහළට යන්නේ. තේන්නනේ? දැන් මම මේ පන්සල අතහැරියත් තියෙනවා. මහලට මීට වඩා ලොකු පන්සලකට යන්න. ලේසි නෑ නේද? බනහලම ආරය. ඒක තමයි ස්වභාවය. අතහරිනවා ඉහළට යනවා. අතහරින්න ඕනේ ඉහළට යන්නත් අතහරින්න ඕනේ. පහළට යන්නේ අතහැරිලා තමයි. ඒ නිසා මේ ඉහළට යෑම සඳහා අතහැරීම කියන එක පුරුදු කරගන්න. නෑ. දැන් යංගිසි ආයතනයක ඉඳලා තමන්ට පහසුව සහ ශක්තිය ලැබෙන තව තැනක් තියෙනවා කියලා හිතනොත් ඒ ආයතනය අතහැරලා තමන් අර කිට්ටු තැනට පහසු තැනට තමන්ගේ රස්සාවේ මාරුවක් හදා ගන්නවා වගේ තමන් දකින්න ඕන මීට වඩා පහසු තැනක් මීටත් වඩා ශාන්ත තැනක් මීටත් වඩා උදාර තැනක් තව ඉස්සරහා තියෙනවා. ඉතින් අර කතාවකින් කියලා දීලා තියෙන දිගු කතාවකින් මේක කුමාරවරු 6 දෙනෙකි රාජකුමාර තරුණ කුමාරවරයෙකි මේ ගමනක් යනවා. ඉතින් පස්සේ බුදු කෙනෙක් මාවත කියා දෙනවා. ඉතින් අර 7 දෙනාම මග තිබුණු එක එක සුන්දර තැන් නිසා කටුක තැන් නිසා විවිධ හේතුන් දක්වා නතර වෙනවා. වැඳිනවා. මේ කුමාරය තමයි අර ඔක්කොම පහු කරගෙන යන්නේ රාජකුමාරය. තවත් ඉස්සරහට යද්දී කාන්තාර මුණ ගැහෙනවා. මහ වැහි වහින. මහා ගංගාවල් තරණය කරන්න සිද්ධ වෙනවා. මහා අන්ධකාර කැලෑවල් මැදින් ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ ඔක්කොම තරණය කළාට පස්සේ අර ලස්සන තම ප්‍රාර්ථනා කරපු ලස්සන රට තියෙනවා. ඒ රටේ යුද්ධ කළා ඉල්ලලා ලබන්න බෑ රාජ්‍යත්වය. එයා පාරයින ගසක් මුල වාඩි වෙලා ඉන්නවා. ඒ රටේ රජතුමා නැති වෙලා රජ කෙනෙක් හොයනවා මගුල් හස්තිය. ඒ කාලෙත් එහෙම නේ නේද? මගුල් හස්තිය තමයි රජතුමා රජ වෙන සුසුසු කෙනා ළඟ ගිහිල්ලා ධන ගහන්නේ. එන්න මෙයා තමයි රජ වෙන්න ඕන කියලා. එහෙම තමයි රජකම් කරලා තිබුණේ. අද කාලෙත් තිබුණා ෂෝක්නේ. සත්‍යයන්ට කියන්න පුළුවන් පුදුම දෙයක් තියෙනවා. දැන් ඔය ලෝකේ අනාවැකි වලනොත් ඔය රිලව් එහෙම අනාවැකි පළ කරලා තියෙනවා කියන්නේ බොහොම ලස්සනට. හා ඒවා හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ කුමාරයටත් එහිමයි. ස්වභාවයෙන් නොමිලේ හම්බුණා. අපි අර සතන් වදින තැන නෙමෙයි ඒක ඇත්තෙන්ම අපිට ලැබෙන්නේ. අර ඔක්කොම පහු කරගෙන යන්න ඕනේ. දැන් මහා කෙලිස් කන්දක් තියාගෙන මෙහෙම පොඩ්ඩක් මනස හොම නිහඬ කරගෙන හංගගෙන තෙරපගෙන හිටියයි කියලා විශේෂ ධර්මයක් ඇවිල්ලා උඩින් අපේ ඔළුවට වැටෙන්නේ නෑ. හැම තිස්සෙම තමන්ගේ දැලි කුණු හොය හොයා හොය හොයා පිරිසිදු කරන්න. තේරුණානේ? අපි පන්සලේ වුණත් පරිම්වර අවදීන් බලනකොට අපිට තේරෙනවා මෙන්න මේ කොටස පිරිසිදු කරන්න ඕන, මෙන්න මේ කොටස මකුළු දැල් තියෙනවා, මේ කොටස මේ අනුපාඩු තියෙනවා කියන ඉතින් පරිම්වර දකිනවා. දැක්කාම කාට හරි කියනවා, නැත්තම් මම පිරිසිදු කරනවා. ඉතින් තමන්ගේ මනසෙත් එහිමයි. තමන්ගේ මනසෙත් එහිමයි. ඒ නිසා ඉහළට යන්නත් අතහරින්න ඕනේ කියලා දැන් තේරුම් ගන්නවා. ඉහළට යන්න අතහරින්නවා. හැබැයි ඉහළට යන්න අතහැරෙනකොට පොඩි රිස්ක් එකක් තියෙනා නේද හාමුදුරනේ? මට මේකත් නැති වුණොත් කියලා. අර ලක්ෂපති තරගේ වගේ නේද? උත්තරය හම්බුනොත් මිලියන 2යි, වැරදි උත්තරයක් දුන්නොත් ලක්ෂයයි කරගෙන යන්න ඕනේ. ලොකු අපහසුතාවයකටපත් වෙනවා. ඉතින් ගොඩාක් අය තීරණය කරනවා හරියටම උත්තරේ එන්නේ නැත්තම් ලක්ෂ 10ක් තරම් යන්න. නමුත් එක උත්තරය තියෙන තව ලක්ෂ 10ක් වැඩි වෙනවා. මිනිස්සුන්ට අවුරුද්දට හම්බ කරගන්න බැරි ගාණක්, ලොකු ගාණක්. ඉතින් මේ මිනිස්සයා කොහොම හද රිද්මයකට පත් වෙනව ඇද්ද? එක උත්තරයක් දීපු සෙනෙහෙන් ලක්ෂ 10ක් හම්බ වෙනව, නැත්නම් තියෙන ලක්ෂ 10ක් නෑ, 125,000ක් අරගෙන යන්නත් සිද්ධ වෙනවා. ඒක තමයි තරගයේ ස්වභාවය. ඒ කියන්නේ රිස්ක් එක තියෙනවා. ඒවට බය අය මේ ලෝකෙ කොහොමත් අභියෝග ජය අරගෙන නැහැ. මේ කියන්නේ තමන්ට මේ අවදානමක් එනවායි මට මේක ගන්න බැරි වෙයි කියලා බය අය ලෝකෙ දියුණු වෙන්නේ නැහැ නේ. හැමතිස්සෙම අභියෝගත් එක්ක ඉස්සරහට යන. හැබැයි අභියෝගවලට බය නැහැ කියලා ඔහේ අර කඟ වේන වගේ දුවන ගතියක් නෙමේ තියෙන්නේ. පැහැදිලි නම් උත්තරේ දීලා ජය ලබන්න ඕන. අපැහැදිලි නම් තියෙන ලක්ෂ 10 තියාගෙන යා ඉන්න ඕන අන්න ක්‍රමේ. පැහැදිලි නම් විතරක් පාර පැහැදිලි නම් විතරයි ආ ඉස්සරහට යන්නේ. ඉස්සෙල්ලම පැහැදිලි කරගන්න ඕන තමයි. ඒක පැහැදිලි කරගන්නේ ත්‍රිදර්ශනාවයි. අවබෝධයට පත්වෙච්චයි ඉන්නවන නිතර නිතර සාකච්ඡා කරන එක හොඳයි. හැබැයි ඉතින් සාකච්ඡා දැන් මෙහෙමත් හිතෙනවා. දැන් මම මේ ඉදිරියට අතහරින්න වෙන්නේ Tamanට වටිනාම කියන කට්ටිය ටික. ලේසිනේ. දැන් මේ වෙනකොට සාමාන්‍යයෙන් අතහැරගෙන ඇවිල්ලා දැන් මේ ප්‍රමුඛ බොහොම ලෙන්ගතු පිරිස් ටික තාම ලොකුවට දුකක් දුන්නේ නැති. ලොකු පීඩාවක් දුන්නේ නැති අය කට්ටිය තමයි දැන් තියාගෙන ඉන්නේ. ඇයිතොර කල්පනා කරනවා දැන් මං ගොඩාක් ලෙන්ගතු මට හිතවත් දැන් ඔන්න අම්මා තාත්තා ස්වාමි පුරුෂයා දරුවෝ මෙන්න හොඳම මිත්‍රයෝ මෙන්න කල්යාණ මිත්‍රයෝ බණ කියන හාමුදුරු මෙන්න මේ කට්ටිය තමයි මට අතහරින්න වෙන්නේ. ඒකවල මනස කියනවා මොකද්ද කියන්නේ? මේගොල්ලෝ තාම ඉතින් මට දුකක් දීලා නැහැ නේ. අපි දුකක් දීපු අය පමණක් නෙමෙයි දුකක් බවට පරිවර්තනය වෙනේවත් අතහරින්න ඕන. පියතෝ ජායති සෝකෝ. ප්‍රේමතෝ ජායති සෝකෝ. අපි ප්‍රේම කරන අයත් අපිට ප්‍රිය අයත් ශෝකයට හේතු වෙනවා. නේද? ඔබේ මව්පියෝ ඔබට අහිතක් කළා නෙමෙයි අපි අර ප්‍රියමනාපත්වේ නිසා ශෝකයට හටගන්නවා. ස්වාමියා දරුවෝ බුදුහාමුදුරුවන්ට පවා රැළිලා ඉන්න එක බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළානේ. එහෙමනම් අපි අනාගත දුකක් නැති කරන්න ඕන. වර්තමාන පැමිණිච්ච දුක් පමණක් නෙමෙයි අනාගතයට පැමිණෙන තියෙන දුකත් අත්හරින්න ඕන. ඊළඟට අපි තේරුම් ගන්න ඕන මේ මානසික ඇලීමක් පදනම් කරගෙන ජීවත් වීම නෙමෙයි විද්‍යාත්මක. මනසින් අපි යමක් යම් තත්වයකට පත් වෙනොද ඒ තත්වයේ ඒ යථාර්ථවාදී විදියටම හඳුනගෙන මානසික අවබෝධයෙන් සතුටෙන් මේ යුතුයකම් ඉෂ්ට කරන එක. සමහර දරුවෝ ඉන්නෝ අම්මා බුදු වේවා අම්මා රජ වේවා අම්මා රත්තරන් කී කියා මේ කුඩු ගගහ පාරේ ඉන්නෝ. ඒ කියන්නේ මානසික ඇලීම පුදුම විදියට ළමයාගේ තියෙනවා අම්මට. නමුත් කරන්නේ අම්මගේම පෝෂකෙන් හොරගම් කරන සල්ලි. මානසික ඇලීම තියෙනවා. අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙච්ච ජීවිතය හදලා නැහැ. මානසික ඇලීම තියෙනවා. දැන් මං අහන්නේ මානසික ඇලීමක් තියාගෙන අර වගේ වැඩ කර කර අඬ අඬා ශෝක වෙවි දුක් වෙවි අවසානයේ පොළවේ හැපි හැපි ඉන්න එක නෙමෙයි වැදගත්. මානසික ඇලීමක් තියෙනවා නම් ඒක අයින් කරලා දාලා එයා ප්‍රායෝගික ජීවිතයකට ඇවිල්ලා යුතුකම වගකීම චාලිත්‍රය ධර්මීෂ්ඨ කරන එක නෙදීන්නේ. තේරෙනවද? දැන් මං ළඟ ඒව නැහැ. මානසික දේවල් නැහැ. ලෙඩක් රෝගයක් හැදුනත් හයියෝ ලෙඩක් හැදෙලා හම්මෝ ලෙඩක් හැදෙලා කියන්නේ මොකද්ද කෙරෙන්න ඕන? එච්චරයි. එක්ක මැරෙයි නැත්නම් ජීවත් වෙයි. මට උනත් මං එච්චරයි. එහෙම ලෙඩක් හැදෙනයි කියලා දුක් වෙන්නේ නැහැ. මොකද්ද මේකට කරන්න පුළුවන්? කොහොමද ඒකට පිළියම සපයන්නේ? මේකයි උත්තරේ. මෙච්චරයි. එච්චරයි. දැන් අර සමහර අම්මලක් ඉන්නවා. දරුවා ලෙඩ වුණාම දරුවා අල්ලගෙන ගෑනට තහඬනවා. දරුවා ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවවලදී අම්මා හයියෙන් කෑගහ ඉන්නවා දරුවා. එතකොට ඔබ කල්පනා කරන්නේ මොලේ තියෙන කෙනෙක් හැරෙද්ද මොලේ නැති කෙනෙක් හැරෙද්ද? මොලේ නැති කෙනෙක්. එයා විය යුතු යුතුකම සහ වගකීම සහ විය යුත්ත සිද්ධාන්තේ එයා බලන්නේ නැහැ. එයාට ගැඹුරු බුද්ධියක් නැහැ, දර්ශනයක් නැහැ. දැන් මේ මොහොතේ කරන්න ඕන මොකද්ද කියලා. ඒ හේතුවෙන් අර ළමයාට හානිය සිද්ධ වෙනවා. ඒකයි වෙන්නේ. ඒ නිසා අපි අර ඥානාන්විත ක්‍රියාමාර්ග ගන්න හැංගීමට කරන්න බෑ. ළමේ කැලට වැටෙනවා, පීනන්න බැරි අම්මත් ඇහැට පයින්න. ඊට පස්සේ අර බේර ගන්න මිනිස්සෙකුට කෑ ගහන්න හිටපු කෙනත් නෑ දැන්. හරිද? ඒක තමයි මෝඩකම කියන්නේ ඕක. මෝඩ මේ සිත් වල තියෙන ඇලුම් වල තියෙන මෝඩකම නේ පෙන්නන්නේ. එහෙනම් දැන් කෑ ගහන්න හිටපු කෙනත් නෑ, අම්මත් ගිල්ලා දරුවත් යනවා. ඊට පස්සේ බේර ගන්න මිනිස්සෙක් ගියොත් එහෙම දැන් එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ බේර ගන්න වෙනවා. ඒකත් ලේසි නෑ තයි මිනිස්සෙකුට කරන්න. දැන් වැඩ ගොඩක් ඇනුවනේ මානසික ඇලීම්. එතකොට විද්‍යාත්මක බුද්ධියත් එපරන. දියට පණින්න ඕන මට පීනන්න පුළුවන් කම තිබ්බනම්. දරුවා නෙමෙයි බුදුහාමුදුරු ගහන් ගියත් මට පීනන්න බෑ. පීනන්න බෑ. දැම්මම් කරන්න ඕන. පීනන්න පුළුවන් කෙනෙකුට කෑ ගහන්න ඕන. පීනන්න පුළුවන් කෙනෙක් ඒකට බස්සන්න. නැත්තම් වෙන්නේ දරුවනත් හානි වෙනව, මටත් හානි වෙනව, ගලව ගන්න යන මනුස්සයටත් හානි වෙනව. මේක කෙරෙන්නේ නැති තත්ත්වයට යනවානේ. ආන්න අවිද්‍යාව සැබවිටම පැටලුම් ගොඩකට මුල පුරනවා. මමත්වය පැටලුම් ගොඩකට පුරවනවා, මුල පුරනවා. අනවශ්‍ය සංවේදීතාවල් පැටලුම් ගොඩක් ජීවිතය හදනවා. ඒ නිසා ඔය බැඳීම් වැදගත් නෑ. මමත්වයේ බැඳීම් වැදගත් නෑ. හිතෙන් ගලවල දාන්න සිද්ධ වෙනවා උදාර දෙයක් වෙනුවෙන්. ඊට පස්සේ විදර්ශනාවට ගන්නේදී ගණන් හදන්න ඕන. මම සංසාරේ කියලා ලක්ෂ කෝටි ගාණක් ආත්ම ගෙවාගෙන ආවා. මේ ඉන්නේ తాවකාලික මහත්තයා. මේ ඉන්නේ తాවකාලික දරුවෝ. මේ ඉන්නේ తాවකාලික මව්පියෝ. මේ ඉන්නේ తాවකාලික යාළුවෝ ටික. එහෙම කියලා දෙනවෙන්නේ නැද්ද? ඒකට ජීවත් වුණා කියලා එකට යන්නද ලෑස්තිය? ඒකට ගියත් එකට උපදින්නද ලෑස්තිය? එකෙනේ දිව්‍ය ලෝකේ, තව එක්කෙනෙත් තිසං අපායේ, තව එක්කෙනෙත් මනුස්ස ලෝකේ වෙන්න පුළුවන්. කර්ම ශක්තියන් අනුව ඒ අයගේ චුතිචිත්ත චුති සිතුවිලි ඇති වෙච්ච විදිය කියන්න බෑ. ධර්මාශෝක රජතුමා පිඹුරෙක් වෙලා උපදින්න නෑ. ඉතින් මේ සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන මිනිස්සු පොළඟෙක් වෙලා උපදින්න බැරිද? ඈ බල්ලෙක් බලලෙක් වෙලා උපදින්න බැරිද? හරේක් හරකෙක් ගවයෙක් වෙලා උපදින්න බැරිද? ඈ දාර පත්‍රයක දාලා තිබුණා මේ පිටිපැත්තේ දොරෙන් හැමදාම ඇවිල්ලා බහුපැටියෙක් තාත්තගේ ඇඳේ, ඒ තාත්ත නැතිලා ඒ ඇඳේ මේ විදියටම බහුපැටිය ඇඳේ නිදා ගන්නවා. ඒ විදියට එයාගේ ඇඳ වගේ අපි අහලා තියෙන බහුපැටව ඇඳන්වල නිදා ගන්න. එයා ඇඳවට අනිවාර්යෙන් පිටිපස්සේ දොරෙන් එනවා කාමරේට. මකරි පුරුත්ත. මකරි පුරුත්ත. එවන අපි තේරුම් කරගන්නට ඕන මේ ලෝකේ තියෙන ප්‍රායෝගිකත්වය. එහෙම නැතුව මේ මානසික රැවටීමකට, උමාදයකට හසු වෙලා ඒවා හිත තුළ දරාගෙන සිටීමෙන් තව කෙනෙකුට ප්‍රයෝජනෙකුත් නැහැ. අපිට ප්‍රයෝජනෙකුත් නැහැ. ඒ කියන්නේ මේ සමාජයේ මේ තියෙන ලව් මලහිලව් කියලා જાතික් තියෙනවා. ඕක සත පහක වැඩක් නැහැ නේ. ඈ ගෙදරත් ප්‍රශ්න ඇති කරලා, දෙන්න අතරේ ප්‍රශ්න ඇති කරගෙන, ජීවිතේටත් ප්‍රශ්න ඇති කරගෙන මහා ගැටලු ගොඩක් හදාගන්න දෙයක් තමයි ඔය ලව් මලහිලව් නේ. ඉතින් ඒක ඒක මහා පහ ප්‍රශ්න. ඒක තමයි වැඩේ. මේ ඒ නිසා අර බුද්ධ වචනය නිරන්තරයෙන්ම මෙනෙහි කරන්න ඕනේ. ප්‍රේමතෝ ජායති සෝකෝ කියලා කියන්නේ ලව් කියන එකට තමයි නේද? ප්‍රේම කරනවා කියන්නේ. ඒක ශෝකයට හේතු වෙනවා කියන එක සම්මතයෙන් බැලුවහම හරි වැදගත්. ඒගොල්ලෝ හරි කුරුල්ලයි කිරිල්ලි වගේ හරි මේ කියලා කියනවා. දහමක් අනුව බැලුවහම ඕක ඇති කුරුල්ල එක්කත් කිරිල්ලි එක්ක නෑ. ඕක තියෙන දුක් ගොඩක්, වේදනා ගොඩක් තියෙන්නේ. ශෝකයට හේතු වෙන කර්ම රාශියක් තියෙන්නේ. බිය, සැක, සංවේග, සන්තාප, සෝ තැවුල් ඔක්කොම තියෙනවා ඒක ඇස්සේ. ඒ ඇතු වරදක් කරයි කියන බය නෙමෙයි තියෙන්නේ. ඒකලන හානියක් වෙයි. ඒකල පරක් වෙලා මොනෝ ඒ බස් එකේ ගිහින් කොයි වෙලාවෙයිද, බයික් එකේදී පරිස්සමින් එයිද කියන ඒ එහෙම දුක් හරියනවා. ඊට පස්සේ ඉතින් වෙන වෙන පැති වලටත් පොඩ්ඩක් හැරුණොත් එහෙම වෙන කොයි හරි ගිහිල්ලාද, කවුරු හරි එක්ක ගිහිල්ලාද කියලා එහෙමත් වෙන්නේ නැද්ද? තියෙන කාලයක් ගියාම ඉතින් ඔහොම අනන්ත අප්‍රමාණ. ඉතින් ඕක තමයි ප්‍රේමතුල ජායසීසූකු කියලා. අනුන්ට පෙම් කරන්න නෙමෙයි, ඇත්ත වශයෙන්ම තමන්ට තමන් තියෙන පෙමක් අවිද්‍යාවක් කියලා තේරුම් කරගන්න ඕන. අවේ අනුන්ට පෙම් කරන්න යන්නේ මෙතන කෙනෙක් ඉන්නවයි කියලා ගත්ත තැනින්නේ. ඈ අනුන්ට පෙම් කරන්නේ මේ තමන්ට තමන් පෙම් කරන එකත් එන එකත් අවිද්‍යාවක් කියලා තේරුම් කරගන්න ඕන. කොටින්ම ඇසත් මායාවේ, කනනාසයේ දිව ශරීරයේ, මනත් මායාවේ, මේ ශරීරයත් මායාවේ, ඉන්න ගේත් මායාවේ, ඉන්න ඉඩමත් මායාවේ, අන්නයත් මායාවේ. එතකොට මගේ මොනවද තියෙන්නේ? මේ මාර්යාගේ දේවල් කර තියාගෙන කරපින්නගෙන තමයි ඔක්කොම ප්‍රශ්න අපි හදාගන්නේ. මාර්යාට මේ ඔක්කොම බාර දුන්නාම අපිට තියෙන හිනා වෙවි ඉන්න විතරයි තියෙන්නේ. මාරයට මේ ඔක්කොම බාර දුන්නා අපිට තියෙන හරි රිලැක්ස්. නිදහස්. අන්නේ තෙන්ට ඇවිල්ලා අන්නේ නිදහස භුක්ති විඳින්දි ඇතුලෙන් දැවීමක් නැතුව අනාගත දැවීම නැතුව අතීත දැවීම නැතුව වර්තමාන දැවීම නැතුව ඉන්න පුළුවන්. දැන් වර්තමාන දැවීම නැති අවස්ථාවක් හැදුනහම අර ලස්සන මානසික ඒකාග්‍රතාවයක් ඔන්න හම්බ වෙනවා. නමුත් ඒකෙන් කියවෙනවද ඔබට අනාගත දැවීම නැහැ කියලා? ආන්න එකයි වැඩේ. එතෙන්ද හදාගන්න ඕනේ. මහා ගිරි දුර්ග මහා කාන්තාරයක ගෙවාගෙන එන කෙනෙකුට ඇට්ටේරියා ගහක් හම්බ වෙනවා. පොඩි ගහක් නෑ ඇට්ටේරියා ගස් කියන්නේ. හැබැයි ඇට්ටේරියා ගහට ලොකු ගහක් යාට. සෙවන සිසිලස සහනය ලැබෙනවා. එයා ඉතින් ගහ ළඟම නතරලා ඉන්නවා. ආයි ඉස්සරහට කාන්තාරේ තියෙන්නේ. මේ පැත්තෙන් බැලුවත් කාන්තාරේ තියෙන්නේ. මෙයා ඉන්නේ ඇට්ටේරියා ගහ යට. මෙයා කල්පනා කරනවා පස්සට ගියත් කාන්තාරේ ඉස්සරහට ගියත් කාන්තාරේ. ඉතින් කල්පනා කරන්න ඕන මං ඇට්ටේරියා ගහ යටම ඉන්නවද ඉස්සරහට කාන්තාරේ වුණත් පව් කරගෙන යනවද? ඔන්න ඇට්ටේරියා ගහ ළඟ නතර වෙච්ච කෙනාට වෙන දේ. අර රැඳිච්ච දේවල් අත්හරින්න අකමැති දේවල් විදර්ශනා කරලා බලන්න. අත්හරින්න අපහසු දේවල් පිළිබඳව විදර්ශනා කළ බල. විදර්ශනා කළාම පුළුවන් සිතත් එක්ක සාකච්ඡා කරන්න. ඒ සමහර අම්මලා ඉන්නවා මේ අනේ මුණුපුරා අනේ මිනිපිරි අනේ දරුවෝගේ කිය මේ ලොකු අය වෙලත් ඒගොල්ලන්ගේ වැඩ කරගෙන එහේ මේ කරගෙන ඒගොල්ලන්ට කන්න මේ උයාගෙන මේ ධර්මයට පැමිණීමෙන් වැළකීලා ඉන්නවා. මං අහන්නේ ඒගොල්ලන්ගෙන් ඔබ අද මලෝ හෙට ඔය දරුවෝ ජීවත් වෙන්නේ නැද්ද කියන එක. අගේට මේ වැඩට සර්වන් කෙනෙක් හරි අරගෙන ඒගොල්ලෝ ප්‍රීතියෙන් ජීවත් වෙනවා. ඉතින් මං කිව්වා අම්මලාගේ ඔය අවසාන කාලයේදී හරි ධර්මයට යොමු කරගන්න නේ. ධර්මයට යොමු කරගන්න සිත. ඒ වගේ තමන්ගේ සිතක් අර දහමට යොමු කරගන්න. ආධ්‍යාත්මික අර දේවල් වලින් ගලවලා දහමේ සිත ගුණ කරන්නේ. ඒ මේක විශේෂ කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මොකුත් හිතන්න දෙයක් නැහැ කියන එක නෙමෙයි. මේක බොහොම ගැඹුරු යම් සිද්ධාන්තයක් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ඒ ගැඹුරු සිද්ධාන්තයේ එලෙසම විදර්ශනා කරා. ක්‍රියාවලියක් නෙමෙයි. අපි ගැඹුරින් මනස මේ මේ ස්වාමීන් වහන්සේගේ ධර්මයේ විනිවිද යනවනේ. දැන් ගණන් හදනකොට අපිට තියෙන්නේ මුකුත් කරන්න දෙයක් නැහැනේ. විමසුන්න වනින් ගානට උත්තරේ හොයන එකනේ කරන්න තියෙන්නේ. එහෙම නැතුව අතින් පයෙන් ගිහිල්ලා වැඩක් කරන දෙයක්. එහෙම මොකවත් නැහැ අපිට තියෙන්නේ ගණන් හදන්න ඒක නෝනේ. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ මේ පද අතර දේශනා කරන ගැඹුරු දේ තමාගේ ආධ්‍යාත්මය පිළිබඳව තියෙන ඒ ගැඹුරු සිද්ධාන්තයන් තමන් නුවණින් විනිවිද බලන්න ඕනේ. බලන තැන තමයි අපේ සංවර්ධනය ඇති කරගන්න අපිට අවශ්‍ය කරන්නේ. පොඩ්ඩක් විනිවිද බලන්න උත්සාහ කළා දැන් සංවර්ධනයක් ඇති වෙයිද දන්නේ කියලා එහෙම බලන්නේ. දැන් අපි පොඩි කාලේ එහෙමයි. අඹ පැලයක් හිටවල ඊට පහුවෙන්ද උදේ ගිහින් බලනො ගෙඩි හැදිලාද කියලා. ගෙඩි හැදිලා නැහැ. ඊට පහුවෙන්දත් අහනො ගෙඩි හැදෙයිද අම්මා ලබන සතියේ ගෙඩි හැදෙයිද? ඥාය පුතාට අවුරුදු 4ක් පාක් විතර යනවා ගෙඩි හැදෙන්න. ඉතින් අර අපි පොඩ්ඩක් අර උත්සාහයක් ගදලා එකපාරටම මොන දැන් එහෙත් දන්නේ නැහැ මොනවා හරි ප්‍රතිඵලයක් වෙනසක් එහෙත් දන්නේ නැහැ. එහෙම හොයන්න බං ගෙඩි හැදෙන වෙලාවට ගහේ ගෙඩි හැදෙයි. ඔබ ගහට වතුරවක් කරන්න ඔබ පැලේ පෝෂණය කරන්න එච්චරයි. ගෙඩි හැදෙන එක ඔබේ වැඩක් නෙමෙයි. සමහර ලොකු ගස් තියෙනවා එක ගෙඩියක්වත් නැහැ. සමහර පොඩි ගස් තියෙනවා ගෙඩියක් පොඩි කාලෙම හැදෙනවා. ඒක තමයි ස්වභාවය. නමුත් ඔබේ වගේ කීම ඔබ කරන්න අර ගහින් ගෙඩි බලාපොරොත්තු වෙන්නේ නැතුව ඔබේ විදර්ශනාව ඔබ කරගෙන යන්න. අර ඉන්න තැන හොඳයි තමයි. ඒ කියන්නේ කාන්තාරය ආවා, ඇට්ටේ දේක හම්බුණා. ඉස්සරහට බැලුවත් කාන්තාරේ, පිටිපස්සට බැලුවත් කාන්තාරේ. ඇත්තේ ඉරියා ගහ යටම ඉන්නවද, අල්ලගෙන ජීවත් වෙනවද? ඉස්සරහට යනවද? මරණම් පේන්නේ තාමත් ඇත්තේ ඉරියා ගහ වල ඉන්නේ. ඉස්සරහදි ලොකු වීරයක් දරලා ආයි අර ඉස්සරහටත් පේන කාන්තාරේ වාගෙන තමන්ගේ අර ෂේම භූමිය කරා යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. ඒක කරකසයි. දැන් මොකද කාන්තාරේ යන්න වෙන්නේ? අර ගහමුල ඉන්නේක හොඳයි. හැබැයි తాවකාලික හොඳක් ඒක. හැවදාම නැත්ත ඇටිරි ගහයක තමයි ඉන්නේ. ඒ නිසා දැන් කල්පනා කරන්න ඕන මට මේ ඇටිරියා ගහේ සෙවන අත්හරින්න වෙනවා. චිත්ත ධෛර්යය ඇති කරගෙන, වීරය ඇති කරගෙන, ඇටේරියා කොළ ඇටේරියා ගහේ මල් කකා හිටිය දැන් ඇනේ, දැන් යනවා මෙයා. ආයි අර නිමක් පේන්නේ නැති කාන්තාරේ ආයි ගමන් ආරම්භ වෙන ස්වාමීන් වහන්සේලා මේ ගෞතම බුද්ධ ශාසනයේම මේ භවයේම නිවන් සුව ලැබේවා ලැබේවා කියලා පතනවා. හැබැයි දේශකයන්න් වහන්සේ මෙලෝ සංසාර දෙයක් දැකලා නැහැ. ඒ දෙවිපින්නතුන්ට ලැබිලා තියෙන අවස්ථා ධර්මයේ දැක දැන අවබෝධ කරගෙන දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක්. දැන් මාව කවුරුත් වරුණා කරන්නේ නැති නිසා මම වැඩේ පටන් ගත්තා. ඒක අගේ කියන්න. මුලින්ම ඉතින් එහෙම නෙවෙයි, ලෞතර බුදු කෙනෙකුත් මම බුදුයි කියලා කිව්වේ. බුදුහාමුදුරුවනේ. නැත්නම් වෙන මිනිස්සු දන්නේ නැහැ. ඉතින් මේ යුගයේ එහෙමයි. සමන්ත ආර්ය සුදුසුකමක් තියෙනවා නම් ඒ සුදුසුකම මොක වෙන කෙනෙක් දැකලා කියන්නේ නේද? ඉතින් ඇත්තන්ට හොඳ කල්යාණ මිත්‍රත්වය ලැබිලා තියෙනවා. අවබෝධය කරා දිරියටම ගමන් කරන්න. රහත් වෙන්නත් පුළුවන්, බුදු වෙන්නත් මම ඕන උපදෙස් දෙන්න. ඒ කිසි ප්‍රශ්නයක් නෑ. මේ ඉතින් අපි අහනවා ලෝකේ තියෙන අන්තර්ජාලයේ තියෙන සහ ටීවී නාලිකාව ඔස්සේ ලබා දෙන දේශනාව සමහර වෙලාවට දැනුමින් විතරක් සූත්‍ර ධර්ම ටිකක් දැනගෙන අගමුල පටලෝ කියන දේවල් පුදුමයි. අවසානේ මොකද මේගොල්ලන්ට මෙච්චර වීරිය කළත් ඇයි නිවන් දකින්න බැරි කියනවා? කේන්දරේ විශ්වාස කරනවනේ ඒකයි. ඕන්න අවසාන පොයින්ට් එක. මේගොල්ලෝ කේන්දරේ විශ්වාස කරන අවුරුද්දට ගිනිලිප ගිනි මොලවන ඕව කරද්දි නිවන් දකීද? මේ තමන්ගේ නොහැකියාව වහගන්න විලි වහගන්න කියන කතන්දර. කේන්දරේ තිබුණේ කියලා ඕක ලිප ගිනි මිලෙව්වයි කියලා නිවන් දකීමේ ප්‍රශ්නයක් නැහැ. කේන්දරෙත් තියෙනවා යම් කිසි 100ට 25ක් 50කටක් සමහර වෙලාවට හරියට හරි ජ්‍යොතිර්වේදයට යම් කිසි ගෙස් කිරීමක් කරන්න පුළුවන්. ඒක ලෝකේ යටපත් කරන්න බැරි ගණිත මේ විද්‍යාවක්. ඒක වහල්ලු වෙන්න එපා. යම් කිසි සිද්ධාන්තයක් තියෙනවා, ඒවා ඉගෙනගෙන ඒවට ප්‍රතිකර්මයක් සපයගෙන අවිද්‍යාත්මක වැඩ කරන්න නැතුව වැඩ කරන්න පුළුවන්. කේන්දරේ වහල්ලු වෙන්න එපා. ඒක දෙවියෙක් කියලා හිතන්න එපා. ලොකුම ග්‍රහය තමන්, නමුත් අනුග්‍රහයෙන් බලපෑම් තියෙනවා. ලොකුම ග්‍රහය තමන්. අනිත් ග්‍රහයොත් ඉන්නවා. ඔහුගේ කේන්දරේ නැති ග්‍රහය ඒකනේ. කුරුම ග්‍රහයෝ ඉන්නවා, තමන් ග්‍රහයක් හැටියට හඳුන්වලා දීලා නැහැ. ඉතින් තමන් ලොකුම ග්‍රහයයි. ඒ ග්‍රහය තමන්ට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ග්‍රහය හදාගත්තාම අනිත් ග්‍රහය ඔක්කොම හොඳට පීඩනවා. ඉතින් ඒ අගක් මුලක් නැතුව කියන ධර්මයකට වඩා හුදෙක් හොඳ මිනිස්සෙක් වෙලා දම්පින්කම් කරන මිනිස්සෙක් වෙලා නතර වෙනවට වැඩිය දෙයකට පින්නතුන්ට අර මෛත්‍රී බුදුහාමුදුරගේ කාලෙට තව බුද්ධාන්තරයකට ඈත දාපු ඒ බුදුහාමුදුරු මෛත්‍රී බුදුහාමුදුරු අද යුගයේදී දකින්න පුළුවන්. ගෞතම බුදුහාමුදුරු මේ යුගයේම දකින්න පුළුවන්. කකුසඳ කෝණාගම කාශ්‍යප බුදුහාමුදුරුවරු මේ යුගයේම දකින්න පුළුවන්. දීපංකර බුදුහාමුදුරු බෝධිසත්ව විවරණ ලබන්නේ නේද? දීපංකර බුදුහාමුදුරුවරු මේ ආත්මෙම දකින්න පුළුවන්. මොකද බුදුහාමුදුරුවෝ ඔක්කොම එකයි. බුදුහාමුදුරු වෙනස් නෑ. බුදුහාමුදුරුවෝ ඔක්කොම එක හා සමාන, එකම ගුණයයි, එකම ලක්ෂණයයි තියෙනවා. අවබෝධය තුළ ප්‍රත්‍යක්ෂතාවය තුළ එකම ගුණයයි. රහතන් වහන්සේලාටත් එහෙම උන්වහන්සේලාත් එතෙන්ට ගියාම අනුබුදු තත්ත්වයටපත් වෙන ඒත් එකම ගුණයයි. ආයි වෙනසක් නැහැ. බාහිර කුසලතාවලින් තමයි වෙනස්කම් තියෙන්නේ. අවබෝධය තුළ එකයි ගුණයයි. ඉතින් මේ බාල බුද්ධියක් තියෙන ජනතාවට අවශ්‍ය කරන්නේ බාල මට්ටමේ බණ. දැන් මේ රටේ මිනිස්සු දුප්පත්. ඒ නිසා මේ රටට වැඩිපුරම ගෙනල්ලා විකුණන්නේ 3 wheeler. නේ? ගෙනෙනවා ඕස්ට්‍රේලියාවට 3 wheeler. 3 wheeler එකක්වත් දැක්කද? ඕස්ට්‍රේලියාවෙ දුවන? නෑ. එංගලන්තේ 3 wheeler දැක්කද? නෑ. ඇමරිකාවේ 3 wheeler තියෙනවද දන්නේ නැහැ මං ගියේ නෑ. ත්‍රිවිල නැහැ. ඉතාලියේ ත්‍රිවිල තියෙනවද? තියෙනවද? මං හිතන්නේ මේ ඒ ත්‍රිවිල එකද? ත්‍රිවිල එක කොහම හරි බාල වාහන වැඩිපුරම ගේන්න ඉතින් ඔය තියෙනවා. හැබැයි 3 wheeler එක යන්න බෑ. මේ පාරක යන්න බෑනේ. මදන් පාරවල් යන්න බෑ. මං හිතන්නේ highways වල එහෙම යන්න බෑ. ඒක කරන්න බෑනේ. පාරවල් අවුල් සහගතයි. අන්නනේ ගොවි පොළවල් වල වැඩ කරන ඒවා. ආ ඒ වට මේ පාරේ යන්න එකක් නැහැනේ. ඒක මොකක් හරි එකක් වෙන්නේ නේද? කොහොම හරි මේ බාල වාහන, මේ බාල දේවල් කොහොම හරි ඔය දේවල් මේකට ගේනවා. මොකද හේතුව ඒව තමයි මේ මිනිස්සු මිලි දෙගන්නේ. හැබැයි මේ මිනිස්සු තාම දන්නේ නැහැ ඒ අඩුවට බාල එකක් ගන්නවට වැඩිය ඕනම භාණ්ඩයක් වැඩි මුදලක් දීලා හොඳම එක ගත්තාම ඒ වගේ දෙගුණයක් කර පාවිච්චි කරන්න පුළුවන් කියලා. කවුරුත් දන්නේ නැහැ. බාලකේගේ වටිනාකම ඒකේ විදියට බහිණ අතර නැති වෙන අතර අර හොඳ එකක් ගත්තාම ඒකේ වටිනාකම බහින්න නැතුව ඒ විදිහට මේක දෙන්න පුළුවන්. දැන් අපි ඔය චයින වාහනයක් කරේ ලංකාවේ මේ පොඩි පොඩි ඇසම්බල් වාහනයක් ගත්තාම මේක ටුක් ගාලා පල්ලෙහාට බැහැලා ගත්ත මුදල වගේ දෙගුණයක් පල්ලෙහාට බැහැලා දෙන්න වෙනවා. නමුත් බලන්න හොඳ ජපන් වාහනයක් මේ ගත්තා එක්ක ඒ මට්ටමේම රැඳෙනවා, එක්ක වැඩි වෙන ස්වභාවයකුත් තියෙනවා. ඒවයි වටිනාකම ගුණයකුත් තියෙනවා. ඉතින් අර ඒ වගේ මේ සමාජයේ මේ බාල බන වුණායලා තියෙනවා. ඒ හේතුව මිනිසුන්ට තේරෙන්නේ බාල බන. ඒ කියන්නේ මිනිසුන්ගේ පෝසත්කම තියෙන්නේ ඒ බාල බඩුවක් ගන්න විතරයි. උසස් භාණ්ඩයක් ගන්න හැකියාවේ ඒ තත්ත්වය නැහැ. මොම සුළු පිරිසයි ඉන්නේ. ඉතින් ඒ නිසා ලංකාවේ මිනිසුන්ගේ මොලේ බාල නම් අවශ්‍ය කරන්නේ මොන බණද? බාල බණ. විශේෂ විමර්ශන ශක්තියකින් ගවේෂණාත්මකව ලොකු ආධ්‍යාත්මික පෝසත්කමකින් දාර්ශනික ස්වරූපයකින් බලලා අවබෝධ කරගන්න තියෙන ධර්ම පස්සේ යන්නේ නෑ ඒගොල්ලෝ. ඒගොල්ලෝ යන්නේ කවි පන්ති කියන පොඩි පොඩි බල්පැල් වලින් අරින්නේ පොඩි පොඩි දේවල් එක්ක. ඒවත් එක්ක ඔය කාලේ ගෙවිලා හිතට පොඩි සන්තෝෂමක් අරගෙන එන එක විතරයි. ඉතින් අපි එහෙම එයක් ගැන කල්පනා කරන්නේ ඇත්තෙන්ම. එහෙම තත්ත්වයකට පත් වෙලා අපිට බෑ මේ මේ ලොකු පුස් මොල ටිකක් ගෙනල්ලා තියාගෙන ඒ පුස් මොල වලට අවශ්‍ය කරන දේ සපයන්නත් බෑ. ඒ අවශ්‍යයි දාර්ශනිකයෝ අවශ්‍යයි විශිෂ්ටයෝ අවශ්‍යයි. එන්නේ කීප දෙනාද, එන්නේ සිය දෙනාද, 200ද 500ද වෙන්න පුළුවන්. ඒ පිරිස වෙන්න ඕන ඉහළම මගේ තියෙන පිරිස. මේ ගොඩාක් ධර්මාර්ථ පැත්තට යොමු වෙච්ච අයගේ පාවා මම දකින දෙයක් තමයි ඒ මිනිස්සුත් අර ලොකු අභිධර්ම පරමාර්ථ කතන්දර අහන්න ලැහැස්ති වෙලා ඉන්නවා මිස ඈ පරමාර්ථ බණකාරය වෙලා ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මය සුද්ධ කරගන්න පෙළඹෙන්නේ නැහැ. ධර්මයේ බුරුසුවක් කරගෙන ඒ බුරුසුවෙන් ආධ්‍යාත්මය තියෙන මලකඩ ටික අයින් කරගන්න කල්පනා කරන්න ඇති පිරිසක් කියනවා. ඒගොල්ලොන්ගෙත් ඇති වැඩක් නැහැ. ඉතින් අහනවා කොච්චර කාලද අපි අච්චර කල් අහනවා. මේක තාම නැහැ, විශේෂයක් නැහැ. ඒ කියන්නේ බුරුසු එකතු කරනවා විතරයි, බුරුසුවෙන් දත් මැදලා නැහැ, හිත හොදගෙන පිරිසුදු කරගෙන නැහැ, බුරුසු එකතු කරනවා. එහෙම අයත් ඉන්නවා, සෙරෙප්පු දාන්නේ නැහැ, සෙරෙප්පු එකතු කරනවා. වැඩක් නැති දේවල් අර පරණ මුද්දර එකතු කරනවා වගේ. එහෙම බණ එකතු කළ වැඩක් නැහැ. තමන්ගේ ආධ්‍යාත්මය තමන් පිරිසුදු කරගන්න උත්සාහයකින් තමන් එකතු කරගන්නවා. ඒ මේ රටේ මිනිස්සු ඍණාත්මකයි, මනසේ සහනශීලීත්වය නෙමෙයි ඒගොල්ලෝ කැමති වෙන්නේ. දුකටපත් වෙනවට, දුකම හිතට දැනෙනවට, මේ සසර හරි දුකයි, මේවා වැඩන්නේ අපේ, මේ ඔක්කොම දාලා ගිහිල්ලා කීරවුල් මේවා කරගෙන කාරෙද්දක් ඇඳගෙන කොහේ හරි ගහක් මුල මුල්ලකට වෙලා ඉන්න අර ලෝකේ ඉමේජ් එකක් හදලා තියෙන්නේ. ඒක තමයි රහත්තුන්ගේ ජීවිතය, ඒක තමයි සිල්වත්කම කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක බලාපොරොත්තු වෙන තමයි සමහර අයගේ වැඩ කරන්නේ. හැබැයි එතෙන්ට ගිහිල්ලත් කාලයක් බැට කනකොට තමයි තේරෙන්නේ එතනත් නෑ කියලා. අර සල්ලි අල්ලන්නේ නැති හාමුදුරු මේ පාත්‍රයේ රුපියල් 20ක් දැක්කහම මේ මං යනවා 20ක් මොකද කියලා චුට්ටක් අල්ලනවා කිව්වා. ඔහොම නෙමෙයි ආරන්නේ ගැත්ත සමහර අපේ ගෞතුර හාමුදුරු ඉන්න කට රඬුවෙන් අල්ලන්නේ. කියන්නේ අතින් අල්ලන්නේ නැහැ. සාහල්ලාට ඒ යතුර ඉබ්බගේ යතුර ළඟ තියන් ඉන්නවා. යතුර දීලා කියනවා ඔන්නෝගේ සල්ලි තියෙනවා ගන්න, මං අල්ලන්නේ නැහැ සල්ලි. මේ වගේ දඩ ගැලවම මට නිකන් මොලේ කුලප්පු වෙලා මොකද එන්නේ කියලා. දැන් ඒ තරක ගිහිල්ලා මම මහන වෙන්නත් ඒ කාලේ ආරණ්‍ය ගතගේ ස්ථානෙක මම නිකන් මගේ මොලේ අවුල් වෙලා ගියා. මේ මොකද්ද කියලා ට්‍රංක පෙට්ටි එක තමයි සල්ලි දෙන්නේ. යතුර අරන් එනවා සමහර අරන් ඇවිල්ලා මේ දෙනවා ඔන්න ඔක අරින්න ඇරලා 111යි 215යි 511 කි කියලා බසනට දෙන්නේ. දැන් වහන් හරි හොඳට ලොක් කරන්න. හරි ලොක් එකත් අල්ලලා බැලුවා හොඳට වැහිලාද කියලා. හරි එතන තරන් ගියා සල්ලි අල්ලන්නේ. මේ මගේ ඔළුව අවුල් වෙලා ගියා, මේ මොකද කරන්නේ සල්ලි අල්ලන්නේ. එතන ගියා එතන ඊට වඩා හොඳයි මේ කාඩ් එකක් හරි චෙක් එකක් හරි මොකක් හරි සිස්ටම් එකක් පාවිච්චි කරා. ඉතින් අන්න ඒ වගේ මට්ටමට අඳ වෙලා තියෙන අපේ මිනිස්සු සිල්වත්කම හැටියට සලකන සෙරප්පු දාන්න තුපාරියන්න බලන්න. අපේ ප්‍රසිද්ධ මහාමුදුර කෙනෙක් එක මමත් කළා ඔය රෝවල් සේවා වැඩසටහන් හරෙමි. අර මිනිස්සු මහා සිල්වත්කමක් හැටියට බුදු කෙනෙක් හැටියට සලකන්නේ අර රෝහල් වල තියෙනනේ විස බීජය මේ ඔක්කොම තියෙනනේ පාගගෙන සෙරප්පු දෙක නැතුව යනකොට දකින්නේ කොහොමද මේ හාමුදුරු හරි කරුණාවන්තයි, හරි ෂෝ පුදුම සිල්වත්කම කියලා සලකන. ඒක අගය කරනවා අර නිය කන්නක් අස්සකට, එහෙම නැත්නම් අර කකුල් වල පියමැටිය කාපු තැනකින් මොනවා හරි ඒ තියෙන විස බීජයක් ගිහාම උන්වහන්සේට වෙන විපතට කැමති නැද්ද? කැමති. මේ මිනිස්සුන්ගේ මොලේ නෑ. මොලේ නැති වෙලා තියෙන වෙන මොකවත් හේතුවක් නෙමේ මේ රටේ මිනිස්සුන්ට මොලේ නැති වෙන්න එන්න තක් ගහනවා. ඒක ගවර්න්මන්ට් එක දන්නේත් නෑ. ගවර්න්මන්ට් එකටත් එන්නේ ඉහලින් එන්නේ. ඒක එවන කට්ටිය තමයි දන්නේ. ඒක ඔය පන්සල් මුල් කරගෙන ගහනවා නේද බෞද්ධයන්ට වෙනවම එන්නතක්. පන්සලෙන් දෙන එන්නතක් තියෙනවා පන්සල මුල් කරගෙන ගන්න එපා. කිසිසේත් ඔය එන්නත ළමයෙකුටවත් ගහන්න එපා. ඉතින් මම මේක ලංකාවෙන් දැනගත්තේ ඖෂධ පරීක්ෂණ ආයතනයෙන්. ඒ එන්නත පන්සල් වලට ගහන්න ඒ රටේ ඉඳලම එන්නේ වෙන් විලා. පල්ලියට ගහන බෙහෙත ඒ රටෙන්ම එන්නේ වෙන් විලා. එහෙනම් ඉතින් ඔක්කොම බෙහෙත් ටික මෙහාට වල මෙහි මිනිස්සුන්ට පුළුවන් නේ බෙදලා යන්න. පන්සල් වලට බෙට්ටි ටිකක් මෙහෙම මෙහෙම කියලා. එහි ඉඳලම වෙන් වෙලා ඉන්නේ ඒ කියලා පොඩ්ඩක් හිතන්නවත් මේ රටි මිනිස්සුන්ට ඔළුවක් තිබුණ නැද්ද? ඈ? ඔයගොල්ලෝ පිළිගන්නේ නැති වෙන්නේ සාමාන්‍යයෙන්. පිළිගන්න බෑනේ තාම නේ. මේ රටේ මිනිස්සුන්ගේ මොළේ නැති ඇයි කියලා පරීක්ෂණයක්වත් කරන්නේ නැයි හිතෙන්නේ නැත්තේ? එන්නට ගනම් පරීක්ෂණ කරලා බලනවා. ඇයි මිනිස්සුන්ට මෙච්චර කලහකාරී? ඇයි මෙච්චර අසමතුලිත? ඇයි මෙච්චර අසංවර? විශේෂයෙන් හාමුදුරුවෝ, හාමුදුරුවන්ට විශේෂයෙන් නැතක් ගන්නවා එක ගැනද මොකක් කරේ? ඔළුව අවුල් වෙලාම යන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම මුළු රටම ව්‍යාකූලයි. මුළු රටම ව්‍යාකූලයි. ඒ නිසා පිට ගැස්මටවත් බෙහෙතක් බොන්න නැතුව එනිවිල් ගැට ටිකක් බොනවා නම් තමයි හොඳ. තේරුණානේ? කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ එන්නති බලපෑම අවම කරගන්න නීති වැඩිපුර කන්න, ගොටුකොළ ලුණුත් එක්ක රතු ලුණුත් එක්ක හොඳට වැඩිපුර කන්න, දවසට විනාඩි 15ක් ඔළුවෙන් හිටගෙන ඉන්න. තේරුණානේ? හේටියක් දාන්න. ඒ වගේම ඔළුවට හොඳ තෙල් ටිකක් දාලා තමන්ට ගැළපෙන එකක් දාලා හොඳට මේ හෙඩ් මසාජ් එකක් දෙන්න. දීලා මේව ගැන කල්පනා කරන්න. හොඳට ආශ්වාස ප්‍රාශ්වාස කරන ව්‍යායාම කරන්න. මේ එහෙම කරලා නිකන් මොලේ හදලා අරගෙන ඉන්න ඕනේ. නැත්තම් ඇත්තටම ඔය සීනි වලට, දියවැඩියාවන් වලට, ඒ වගේම ප්‍රෙෂර් එකට යම් යම් බෙහෙත් වර්ග දීර්ඝ කාලීන ගන්න කට්ටියගේ මොලේ යම් ස්නායු කුඩා ස්නායු පද්ධතියන් මත්වීමක්, මැලවීමක් වගේ එකක් වෙනවා ඒ බෙහෙත් සැරට. එතකොට හරියට මේ මොලේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සිද්ධ වෙන්නේ නැති වෙනකොට එයාට කල්පනා කරගන්න ශක්තිය නැහැ. ඔහි නිකන් අර නිකන් හිරි වැට්ටෙවා වගේ ඉන්නවම ඉන්නවා. මොකද නැහැ ඉතින් ඔය ඉන්නවා. අන්න හරියට. ඊට පස්සේ අපි අන්න ඒක තමයි මම පුදාගෙන ඒවා දැනගන්නේ. ඇහුවේ මේ මිනිස්සු කිසිම හෙල්ලිල්ලක් නැහැ, නැගිලිල්ලක් නැහැ, මුකුත් නැහැ. නිසිය කැමැත්තෙන් දෙනවා වගේ ඉන්නවා. ඒක තමයි. එතකොට එන්නත ගහලා තියෙන ලේ ඝන වෙන්නනේ. හොඳ ડોක්ටර්. ඉතින් මේ ලේ ඝන වෙන්නද කොයි දෙකක් මෙය කරනවලු. අන්න හරි. තාත්ති බාහනක ඉතින් ලෝකය. ඉතින් මේ දුර්ලභ අවස්ථාව ලැබිලා තියෙන්නේ. තාම ඔබතුමා ආපු එක ලොකු දෙයක් කපා ගන්න නැතුව පිටට එන්නේ නෑ නේ. අරිනවානේ. ඔන්න ඒක ඔන්න ඒකත් අගෙන පිට වැටියන්ගේ තමයි වැඩිම කපන්නේ බෙලි. මං කියන්නේ හරි පෞරුෂයක් මේ රටේ මිනිස්සුන්ට තිබුණනම් ඔය රටවල් එක තියෙන ගනුදෙනු පවා නැති කරලා දාන්න ඕනේ නැහැ කියලා. රට යවන එක නෙමෙයි මේ රටේ කුල ගහන්න. අඩුම රටේ gedera ඉන්න පිරිමියා මේක දන්නව නම් ගෑණියවන්නේ. සහෝදරයෙක් දන්නව නම් සහෝදරියේ යවන්නේ නෑ. ඈ මේ රටේ ඉන්න මේ කොන්දප්පණ ඇති මිනිහෙක් ඉන්නවා නම් ඒ මිනිහා මේ රටෙන් එක එක්කෙනෙක්වත් මගේ පුරවැසියෙක් මන් දෙන්නේ නෑ. මම කොස්තම්බල දෙනවා මුන්ට කන්න දෙන්නේ නෑ මගේ රටේ මේ විදියට නිග්‍රහ වෙන්න මගේ අයව මේ විදියට කෙලෙසෙන්න කියලා ක්‍රියාත්මක කරන. එතකොට මේ කොන්දක් නැති, විමර්ශන ශක්තියක් නැති, පෞරුෂයක් නැති, දර්ශනයක් නැති නිකම්ම නිකං හිටන්ලා විහිවෙන්නේ ඇයි? නිකම්ම නිකං හිටන්ලා විහිවෙන්නේ ඒ විහිවලා තියෙන්නේ මේ මේ හේතුව නිසා. තේරුණානේ? ඒ නිසා ඒක නැති කරගන්න නම් අන්නර ව්‍යායාම ටිකයි අර දේවලුයි කරගෙන පරිස්සමින් ජීවත් වෙන්න ඕන. අපි මහා අමෝතු දූපතක ජීවත් වෙන්නේ තමා භයානක රටක. මේ අපේ දරුවන්ට කොච්චර ඉගැන්නුවත් ඇත්තෙම වැඩක් නැහැ. මොලේ ඒ අක්‍රිය වෙන ක්‍රියාවලියන් සියල්ල යටින් සිද්ධ වුණාට පස්සේ වන්ති යවනවා 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 අවසරයේ අවසානයේදී මුද්දරේට කියලා ගන්න විතරයි පුළුවන්. පරීක්ෂණ කරලා බලන්නේ ඇයි මේ මේ ළමයින්ගේ මේ මොලේ මේ සිද්ධි වෙලා තියෙන්නේ කියලා. අද මොනවද මේ ඉස්කෝලවල උගන්වන්නේ? සතියක උගන්වන්න තියෙන දේවල් නේ මුළු අවුරුද්දෙම උගන්වන්නේ ළමයිට. මන් මේ කිව්වේ ඇමරිකාවේ සුද්දෙක් ඇවිල්ලා බලන කිව්වේ පොඩි ළමයෙක් 9 වසර පොට්ටික බලලා මේක කොච්චර කාලයක් උගන්වනවද කියලා ඇහුවා. අපි ගෝ අවුරුද්දක් උගන්වනවා මේ ටික. නෑ ඉනාවල කිව්වා මේකේ තියෙන සතියක උගන්වන දේවල් කිව්වා. එතකොට හිතලා බලන්නකෝ නේ සතියක ඉගෙන ගන්න තියෙන දේවල් මාසෙක ඉගෙන අපි හිතමු මාසයක් කියලා මාසෙක ඉගෙන ගන්න දේවල් අවුරුද්දක් ඉගෙන ගත්තාම වැඩන්නේ. ඒ නිසා අපේ මේ ගුණාංග ශක්තියෙන් දියුණු කරගන්න අපි මහන්සි වෙන්න ඕන. දැන් මේව මෙහෙමවත් හරි කියලා තියන්නේ කොතරක හරි කාට හරි අරගෙන කොඳුනාරටිය දිගේ ඒ අදාළ විශ්ව ශක්තියින් ගමන් කරන්න පටන් ගත්තොත් එහෙම කාගේ හරි ඒ මිනිස්සයා හරි මේ දේවල් ටික නිවැරදි කරයි අනාගතේ රජෙක් වෙන්න හරි එන මිනිස්සෙක් හරි නැත්නම් මේ ගෙදරක ඉන්න මිනිස්සෙක් හරි එකක් බුද්ධ ආගම වැරදි විදියට ගැනීම සීලබ්බත පරාමාසයෙන් අන්ද වුණු සංස්කෘතිය මෝඩ සංස්කෘතිය අපේ මිනිස්සුන්ගේ සමහර බුද්ධ ගෞරවයක් තියෙනවා. ඒක මාර බුද්ධ ගෞරවයක්. පොතේ පිටකවරේටවත් බුද්ධ රූපේ දාන්න එපා. මාර බුද්ධ ගෞරවේ. පත්තරේ කොලේවත් බුදු බුදුහාමුදුරන්ගේ පින්තූරයක් යනකොට කැමති නෑ. මාර බුද්ධ ගෞරවේ. ගෙදරකවත් බුද්ධ රූපයක් තියෙනවට කැමති නෑ. මොකද ගෙවල් වල හොඳ නෑ බුදු රූප තියාගන්න කියලා. ඒ ඒ ඒ මිනිස්සු මේ මේ මෝඩකමෙත් මෝඩකමට අන්තගමට ගියපු එක බුද්ධ ගෞරවයක් නෙවෙයි බුදුහාමුදුරු විනාශ කරලා හදන අර අර රිලවට කඩුව දුන්නා වගේ මිනිහේ මැස්සට ගහනවා රජතුමාගේ බෙල්ල යනවා. කාන් ඒ වගේ ගෞරව තියෙන සමහර අයගේ. ඒක කියන්නේ අමෝලිකා ශ්‍රද්ධාවෙන් හටගත්ත ගෞරවයක්. දැන් මම ඒක කෙනකින් අහුවා මේ පොතට මේ බෝකොලයක් දාන්නද නොම්බරේට කියලා එතන මේ රවුමට හරි නෑ මූලි දහන්න බෑ ඉතින් නෙමෙයි දැන් මම මේක හරි නෑ ධර්මචක්‍රේ දැම්මම අපෝ දාන්න එක හොඳ නෑ අගෞරවයක් ඒක මාර වැඩක් නේ. ඉතින් අපි මහා අන්ධයි. දැන් මිනිසුන්ට අර මොනවද මේ අර නැව්වල තියෙන සුක්කාරම් වගේ තියෙන මොකද කකවන එක ඒක දාන්නත් බෑ ආරියෂ්ඨාංග මාර්ගය කියලා අල්ලගන්නවා. මේ ආරියෂ්ඨාංග මාර්ගය දාලා තියෙන්නේ මේ 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 සම්පූර්ණ අපහාසයක් කරලා තියෙන්නේ කියනවා. කවුරු හරි මිනිස්සේ පොඩි අපහාසයක් කළාම අපේ අය සිය කැමැත්තෙන්ම මේ ප්‍රචාරය කරගන්නවා ඒවා. නේ? මම තනම ප්‍රචාරය කරලා පෙන්නලා මේ අර කවුරු හරි එක කොල්ලෙක් පොඩි ෆොටෝ එකක් දාන්නේ බුදුහාමුදුරන්ගේ ඇඟ උඩ නැගලා හරි මොකක් හරි එකක් කළා. අපිම සිය කැමැත්තෙන් ප්‍රචාරය කරනවා මාධ්‍යන්වල පවා කරනවා මේ රටේ ඉන්න බෞද්ධය කියන නාලිකා බවා කළා. මම්ම ඉතින් කිව්වා ඔය වගේ දේවල් කරන්න එපා ඒවා ගොංකම් කියලා. ඒවා කිරීමෙන් මොකද්ද අපේක්ෂා කරන්නේ කියලා. ඉතින් එවැනි තත්ත්වයන් සමුදායක් ඇති වෙන්නට හේතුව ඇයි? මේ රටේ වෙන ආගමකට හරවන්න පුළුවන් ඕන අවිද්‍යාවක් පතුරවන්න පුළුවන් මහා තෝතැන්නක් බවට පත් වෙන්නේ ඇයි මේ රට? සම්මර්ෂණ ශක්තියක් නැති හුදු අර ගෝත්‍රික වහල් ජනතාවක හා සමාන හුදු සරල ක්‍රියාවලියක හම්බ කරන් කෑමේ ජීවත් වීමේ ක්‍රියාවලියකට පමණක් වූ කොටු වෙන තරමට තමන්ගේ ශක්තියෙන් සීමා වෙච්ච මිනිස් සමාජයක් වීම නිසා දුකයි, කරන්න දෙයක් නැහැ. ඉතින් මේ වචනයක් හරි අහගෙන හැමින් අවබෝධයෙන් මිනිස්සු කටයුතු කරන්න ඕනේ. ලෝකෙ එන්න එන්න දරුණු වෙනවා. මිනිසාගේ සතුරා මිනිසාම වෙනවා. ඉතින් සියලුම ජනතාව මිනිස්සු. මට ආගම් ભેදයක් නැහැ. මම ඔක්කොටම මිනිස්සු හැටියට කරුණාවන්තයි. මිනිසුන්ගේ දෘෂ්ටි විතරයි හදාගන්න ඕන. ඕන දෘෂ්ටි හදාගත්තොත් මට මොන ආගමේ කෙනත් මගේ බුදුහාමුදුරුවන්ගේ පුත්‍රයෙක් අපේ සහෝදරයෙක් වෙනවමයි. ධර්ම අවබෝධය ඇති කරගත්තොත්. ධර්ම අවබෝධය කරගෙන නැත්තම් මගේ සහෝදරයා වුණත් සහෝදරයෙක් නෙමෙයි. ධර්මයේ සහෝදරයෙක් නෙමෙයි. එච්චරයි. ඉතින් ලෝකේ මට සිටින්නේ හොඳ සහ නරක කියන මිනිසුන් දෙදෙනා පමණයි. මට සිංහල, මුස්ලිම්, දෙමළ, මේ ඉංග්‍රීසි, සුදු, කළු කියලා එහෙම ಜಾති දෙකක් නෑ. මාට සිටින්නේ ලෝකේ හොඳ මිනිසුන් සහ නරක මිනිසුන් කියන වර්ග දෙක විතරයි. මට හොඳ මිනිසුන් හොඳයි, ධර්මයට කැමති, ධර්මය අගයන, සත්‍යයට ගරු කරන, සත්‍ය අගයන, සත්‍ය සංවේදීව හඳුනා ගන්න, ආත්ම අවබෝධයෙන් කටයුතු කරන, ආත්ම අවබෝධයෙන් කරුණු පැහැදිලි කර ගන්න පිරිස අපිට ගොඩක් වටිනවා. සත්‍යයට ගරු කරන්නේ නැති, ආත්ම සංවේදී නැති, තමා උපමා කරගෙන ලෝකයට වැඩ කරන්නේ නැති, හුදු මිත්‍යාවන් වල තෙරපිලා ලෝභය, ද්වේෂය, මෝහය පදනම් කරගෙන වැඩ කරන මිනිස් සමාජයක් ඉන්නවද? ඒ මිනිස්සු වැඩන්නේ. එයයි මගේ දහම. ඉතින් සතුටෙන් ජීවත් වීමයි මගේ දහම. ඔබටත් කියන්න තියෙන්නේ ඔබ හැම විටම සතුටෙන් ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න. එතකොට සියලුම ධර්ම කරුණු, සියලුම පාරමිතාවල්, සියලුම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගොඩ නැගෙනවා. සතුටෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. තේරෙනානේ? සතුටෙන් ජීවත් වෙන්න උත්සාහ කරන හැම තැනම සියලු ගුණාංග වැඩෙනවා. ඔබ හොඳින් දන්නවා සතුටෙන් ජීවත් වෙන්න බෑ වරදක් එක්ක. නිරන්තරයෙන්ම නිවැරදි කමත් එක්ක තමයි ඔබට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. සතුටෙන් ජීවත් වෙන්න බෑ මිත්‍යා දෘෂ්ටියකුත් එක්ක. නිරන්තරයෙන්ම සම්මා දිට්ඨියත් එක්කයි ඔබට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. සතුටෙන් ජීවත් වෙන්න බෑ සත්‍ය තුල පිහිටන්නේ නැත්තම්. සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නැත්තම්. එනිසා සතුටෙන් ජීවත් වෙන්න කියලා නෙමෙයි, සතුටෙන් ජීවත් වෙන ක්‍රමය හොයන්න කියලා කියන්න වෙනවා. මොකද තියෙන ප්‍රමාණයට සතුටෙන් ජීවත් වෙන්නත් පුළුවන්. එතනින් එහාට යන්න නම් සතුටෙන් ජීවත් වෙන ක්‍රමය හොයන්න. මෙන්න සතුටෙන් ජීවත් වෙන ක්‍රමය තමයි මේ ධර්මයේ පුරාම දේශනා කරන්නේ. නිබ්බානං පරමං සුඛං. හැමදෙනාටම තෙරුවන් සරණයි.